දැයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ නිසරණී පවත්වන 187 වන භාවනා වැඩසටහනේ ධර්මදේශනා වාරය සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම තැන්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කතමේ නව ධම්මා හාන භාගියා නව ආඝාත වත්තුනි. ගෞරවනීය ස්වාමින්වහන්ස, ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ නිසරණේ පවත්වන භාවනා වැඩසටහනවලදී අංග කීපයකින් අපේ මේ කරගෙන යන වැඩේට අනුග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශේෂයෙන්ම අනුග්‍රහිත සූත්‍රයේදී, ඒ වගේම සරුවත් මහරහතන් වහන්සේ දේශනා කරනවා ඔය මහාවේදල්ල සූත්‍රයේදී, මේ අපි කරගෙන යන වැඩේට, එහෙම නැත්නම් මේ අපි තුල තියෙන සම්මා දිට්ඨියට අංග පහකින් මේ අනුග්‍රහ කළා නම් අපිට ඉස්සරහට යන්න පුළුවන් කියලා. මොකද අපිට මේ භවනාවෙන්ම විතරක් සියල්ල කරන්න පුළුවන් කියලා ඒ අනුව අපිට හිතෙන්නේ නැහැ. කරුණු කීපයකින් මේ කරගෙන යන වැඩේට අනුග්‍රහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේත් කියනවා, සරුවත් මහරහතන් වහන්සේත් කියනවා. එක ක්‍රමයක් තමයි පෙන්වන්නේ මේ සීල අනුග්‍රහිතය කියලා. මේ සීලයෙන් මේ අපි කරන වැඩේට අනුග්‍රහ කළ යුතුයි. ඒ නිසා මේ පින්වතුන් සියලු දෙනාම දැන් නිසරණණයට පැමිණිලා තමන් වෙනදා අනුගමනය කරන්න නැත්නම් වෙනදා සමාදන් වෙලා ඉන්න සාමාන්‍ය පන්සිල් වලට එහා ගිහිල්ලා අටසිල් සමාදන් වෙලා උත්සාහත් වෙනවා, ටිකක් කැප වෙලා හැප වෙලා උනන්දුයෙන් අවංකව තමන්ගේ සීලයක් රැක ගන්න. මේක මේ කාටවත් පේන්නවත් මේ මුකුත් විශේෂත්වයක් අනිත් පැයට හුවා දක්වන්නවත් නෙමෙයි, මේ තමන් යන්න හදන මේ ආධ්‍යාත්මික මාර්ගයට එක්තරාන්දමකින් අනුග්‍රහයක් කරන්න. ඒ සඳහා කැපවෙන්න, අවංකව කැපවෙන්න. මේක ඉල්ලලා ගත්ත සීලයක්. අපි මේක මේ බුදුරජාන් වහන්සේ කීපු පළියටවත්, ස්වාමීන් වහන්සේ කෙනෙක් සිල් දීපු පළියටවත් නෙමෙයි. අපි නුවණින් කල්පනා කළා, අදහස් කරනවා මේ සීලය මට අවශ්‍යයි. මගේ කය වචනේ හික්ම ගන්න අවශ්‍යයි. මොකද මං දැන් මේ අත තියලා තියෙන්නේ ඊට වඩා ටිකක් බාහිර දූර කාර්යයකට. ඊට වඩා ටිකක් සූක්ෂම කාර්යයකට තමයි මම දැන් අත තියලා තියෙන්නේ. ඒ නිසා මේක මම කයින් හික්මෙන්නේ නැතුව, වචනයෙන් හික්මෙන්නේ නැතුව කරන්න බෑ. ඒ නිසා මට කය හික්ම ගන්න සිද්ධ වෙනවා. කයින් වෙන්න පුළුවන් ඕලාරික රළු ගොරෝසු මට්ටමේ අකුසල් වලින් මට වළකින්න සිද්ධ වෙනවා. ඒ නිසා මම කය ආරක්ෂා කරගන්නවා, කයෙන් හික්මෙනවා, කය සිල්වත් කරගන්නවා. ඒ වගේමයි මම පුළුවන් තරම් කතාව අඩු කළා මගේ වචනයෙන් සිද්ධ වෙන්න පුළුවන් අකුසල් වළක්ව ගන්නවා. බුරු කියන්නේ නැතුව ඉන්නවා, කේලම් කියන්නේ නැතුව ඉන්නවා, පරුස වචන කියන්නේ නැතුව ඉන්නවා, ඊළඟට හිස් වචන කියන්නේ නැතුව ඉන්නවා. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ භාවනා වැඩසටහනකදී පුළුවන් තරම් අපේ වචනේ හික්මව ගන්න අත්‍යවශ්‍ය වෙනවා. අපි දිහි ජීවිතයේදී වුණත් බොහෝ විට සමහරලාවට අපේ කය සෑහෙන්න හික්මලා තියෙන්න පුළුවන්. නමුත් අපේ මේ කට හික්මලා නැති නිසා අපි අප්‍රමාණ අකුසල් කරගන්නවා. ඒ නිසා අපි මේ භාවනා වැඩසටහනකදී විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕනේ කොහොමද අපේ මේ වචනේ හික්මව ගන්න. අපි වචනේ හික්මව ගත්තේ නැත්නම් හරිම අමාරුයි අපි මේ වඩන ගුණධර්මයක් රැක ගන්න. මොකද මේ වඩන ගුණධර්ම ඊටාම සූක්ෂම ධර්මතාවයන්. ඊටාම උනන්දුවෙන්, ඕමනාවෙන්, සැලකිල්ලෙන්, වීරයෙන් වැඩෙන වඩා ගන්නා ගුණධර්මයන් තමයි දැන් මේ භාවනාවක් කරහා වඩා ගන්න. ඉතින් මේ බඳු ගුණධර්මයන් හරිම ඉක්මනින් අපේ හිතින් ලිස්සලා යනවා. ඉතින් මේ බඳු ගුණධර්මයන් අපේ හිතේ පවත්ව ගන්න නම්, මේක තවදුරටත් වර්ධනය කර ගන්න නම්, විපුලත්වයකට පත් කර ගන්න නම්, ඒක යම් සම්පූර්ණත්වයක් පරිපූර්ණත්වයක් දකින්න නම් අනිවාර්යයෙන්ම අපිට අපේ කයත් වචනයත් හික්මවා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අපි වචනය හික්මවා ගන්න නැතුව, අපි කෙලවරක් නැතුව අපිට පුරුදු විදිහට කතා කරන්න පටන් ගත්තොත් හරිම අමාරුයි අපි මේ භවනාවකින් හදා ගන්නා ඒකාග්‍රතාවය, එකඟතාවය, හිතේ යම් සංසිඳීම පවත්ව ගන්න, ඒක රැක ගන්න හරිම අමාරුයි. සා අපි බුදුරජාණන් වහන්සේ කියන මේ සීල අනුග්‍රහිතයකින් අනුග්‍රහ කරන මේ නිවැරදි සම්මා දිට්ඨිය චේතු විමුක්ති ඵල ආනිසංස වශයෙන් හේතු වෙනවා. පඤ්ඤා විමුක්ති ඵල ආනිසංස වශයෙන් හේතු වෙනවා. ඒ කියන්නේ ඊට ගැඹුරු මට්ටමකින් ඉස්සරහට යන්න මේ අපි සම්මා දිට්ඨියට අපි තුල යම් නිවැරදි දැක්මක් තියෙනවා නම් භාවනාවක් තුලින් අපේ මේ හිත හදන්න පුළුවන්. හිතේ තියෙන අකුසල ටික දුරු කරගන්න පුළුවන් කියලා යම් විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා නම් අන්නේ සම්මා දිට්ඨියට ඔන්න අපි සීලයෙන් අනුග්‍රහ කරන්න අවශ්‍යයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ අපේ මේ කරගෙන යන වැඩපිළිවෙලට, අපි මේ ඇති කරගෙන තියෙන නිවැරදි දැක්මට ඔන්න සුත්තමේ ඥානයකින් අනුග්‍රහ කරන්න කියලා. සුත අනුග්‍රහිතයක් පෙන්නනවා. ඒක තමයි අපි දැන් මේ අවස්ථාවේදී ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි තුල යම් මේ බුදුරජාණන් වහන්සේ දේශිත ධර්මයේ සම්බන්ධයෙන් හොඳ වැටහීමක් තියෙනවා නම්, හොඳ අවබෝධයක් තියෙනවා නම් අපිට ඒව ගැන සැකයක් නැත්තම් නියවරදි බුද්ධ වචනේ අපි අහනවා නම් අන්න අපිට ඒ හරහා ලොකු ශ්‍රද්ධාවක් මතුවෙනවා. මේ අවුරුදු 2600කට කලින් වුණත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ අදටත් වළංගුයි නේද කියලා අපිටම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ නිසා නිවැරදි බුද්ධ වචනයක් සවන් දීම, ඒක තමන්ගේ හිත තුළ ධාරණය කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ සුත අනුග්‍රහිතයකින් අපි මේ කරගෙන යන වැඩපිළිවෙලට අනුග්‍රහ කරන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සාකච්ඡා අනුග්‍රහිතයක් වශයෙන්. මොකද අපි කොයිතරම් අපේම දෙයක් අපි හිතලා මතලා කටයුතු කරගෙන ගියත් නැතම් වෙලාවට අපේ හිතේ පැන නගින විවිධාකාර තර්කානුකූල ප්‍රශ්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සමහරවිට නොදැනුවත් කමින් අපි හිත හිතා ඉන්නකොට අපේ හිතේ ඇතිවෙච්ච යම් යම් විපිලිසර භාවයන්, එහෙමත් නැත්නම් වික්ෂිප්ත භාවයන්, එහෙමත් නැත්නම් හිතේම ඇතිවෙච්ච සැක සංකා අපිටම දුරු කරගන්න බැරි අවස්ථාවක් එන්න පුළුවන්. අන්නේ වෙලාවකදී අපිට බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා මේ සාකච්ඡාවක් මාර්ගයෙන් මේ අපේ හිතේ තියෙන සැක සංකා දුරු කරගන්න කියලා. එතකොට අපි අපේ ඇත්ත වශයෙන්ම අපි අත්දකින්න දේ, එහෙමත් නැත්නම් අපිට හිතට ආපු ගැටලුව අපි එතකොට අවංකව ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළා එතකොට අපි සාමාන්‍යයෙන් හිතන අපිට වඩා යම් වැටහීමක් තියෙන, එහෙම නැත්නම් අපි ගමන් කළාට වඩා යම් හෝ පියවරක් ඉස්සරහට තබපු යම් කිසි කල්යාණ මිත්‍රෙක්, එහෙම නැත්නම් අපේම සබ්‍රහ්මචාරීන් වහන්සේ කෙනෙක්, අපිත් එක්ක එකට භවනාවේ යෙදෙන කෙනෙක්, ඔන්න අපිට යම් උපදේශක් යම් අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඔන්න අපිට ඒ අයත් එක්ක තවදුරටත් සාකච්ඡා කරලා හොඳ සාකච්ඡාවර නැඹුරු වෙලා අන්න අපේ හිතේ ඇතිවෙච්ච අර සැක සංකාව දුරු කරගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ සාකච්ඡාවත් අත්‍යවශ්‍යයි කියලා. ඊළඟට තමයි පෙන්වන්නේ මේ සමත අනුග්‍රහිතය, ඊළඟට විපස්සනා අනුග්‍රහිතය. මේ කියන්නේ අපේ හිත හුඟක් වෙලාවට වික්ෂිප්තයි. හුඟක් වෙලාවට අරමුණු බහුලයි. හුඟක් වෙලාවට විසිරලා තියෙන්නේ. ඒ නිසා අත්‍යවශ්‍ය වෙනවා මේ හිතේ යම් පමණක සමාධියක් හදාගන්න. යම් පමණක සමාහිත බවක්, එකඟ භාවයක්, ඒකාග්‍රතාවයක් ඇති කරගන්න. මොකද සමාහිතෝ යථාභූතම් පජානාති. මොකද අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය හිත වික්ෂිප්ත නම්, හිත කෙලවරක් නැතුව අරමුණු වලට පැන 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 යනවනම් හරි අමාරුයි නිවැරදි දෙයක් ඒ හිතට අවබෝධ කරලා දෙන්න. ඒ නිසා බුධාඳුරුව මේ ප්‍රඥාවක් වර්ධනය කරන්න කලින් සමාධියක් හදාගන්න උපදෙසක් දෙනවා. ඒ නිසා සමාධි අනුග්‍රහිතයක් නැත්නම් සමත අනුග්‍රහිතයක් මගින් අපේ හිතේ යම් පමණක එකඟතාවයක් හදාගත්තා නම්, ඒකාග්‍රතාවයක් හදාගත්තා නම් අන්නේ එකඟ වෙච්ච හිතට, සමාහිත වෙච්ච හිතට පුළුවන් අන්න මේ විදර්ශනාවක් වශයෙන් මේ නාම රූප ධර්මයන්ගේ, එහෙමත් නැත්නම් මේ සංස්කාර ධර්මයන්ගේ තියෙන ඇත්ත සත්‍යය දැක ගන්න, ඇත්ත ස්වභාවය දැක ගන්න. මේ ඇත්ත ස්වභාවය දැක ගන්න හැකියාවක් නැහැ හිත එහෙ මෙහෙ පැන පැන යනවනම්. හිතේ තියෙන විසිරිච්ච ස්වභාවයක් නම්. මේ නිසා අපිට සමාධියේක වටිනාකම, එමු නැත්තම් හිතේ එකඟතාවයක වටිනාකම, එක අරමුණක ටිකක් හරි වෙලාවක් අපේ හිත පවත්වන්න පුළුවන් හැකියාව ඔන්න හරි ප්‍රයෝජනවත් වෙනවා. ඊට පස්සේ නාන ප්‍රකාර අන්දමින් අපිට ප්‍රඥාව දියුණු කරන්න අවශ්‍යයි. විපස්සනාවක් වශයෙන් බුදුරජාන් වහන්සේ පීවර රාශියකින් පෙන්නනවා. එතකොට මේකත් ක්‍රමානුකූලව, එතකොට පීවරෙන් පීවර, පීවරෙන් පීවර, එතකොට මේ අනුග්‍රහ කරමින් උපකාර ලැබමින් එතකොට අපේ මේ හිතේ මේ නිවැරදි දැක්ම වර්ධනය වෙනවා. මේ විදිහට නිවැරදි දැක්මක් වර්ධනය වෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා ඒක දියුණු කරන්න පුළුවන් චේතෝ විමුක්ති මට්ටමක් දක්වා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් හිතේ නිදහසක් දක්වා. පඤ්ඤා විමුක්ති මට්ටමක් දක්වා. ඒ කියන්නේ ප්‍රඥාවෙන්ම විමුක්ත වෙච්ච ස්වභාවයක්, කෙලෙසුන්ගෙන් තොර වෙච්ච ස්වභාවයක්, වෙනත් වචනකින් කියනොත් නිවන් ප්‍රත්‍යක්ෂ කිරීම. එතකොට මේ අපි බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් වශයෙන් අපේ හිතේ නිවීමක් නම්, එක්තරා අන්දමකින් ධර්ම අවබෝධයක් නම් අන්න අපිට මේ ක්‍රමවලට අපේ මේ භාවනාවට අනුග්‍රහ කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා අපි සාමාන්‍යයෙන් මේ නිස්සරණවණේ පවත්වන භාවනා වැඩසටහන් වලදී මේ කාරණා සාමාන්‍යයෙන් භාවනාවේදී නැත්නම් භාවනා වැඩසටහනේ මුල් දවසේදී මතක් කරනවා. මොකද විශේෂයෙන්ම අපේ කරගෙන යන වැඩේ මේ ක්‍රම කීපයටම අනුග්‍රහ කරන්න අවශ්‍යයි. මේක බුද්ධ වචනේත් එනවා. සාපේ විටින් විට සාකච්ඡාවන් වලට ඉදිරිපත් වෙනවා. එතෙන්දී අපි පුලුවන් තරම් කමඨහන් වார்த்தාවක් මගින් අපේ ඇත්ත අපි අත්දකපු දේ, සමහරවිට අපි භවනා කරද්දී අපිට මුහුණ පෑන්න සිද්ධ වෙච්ච ගැටලුව, එහෙම නැත්නම් අපිට වෙච්ච අකරතැබ්බයක්, එහෙම නැත්නම් අපි නිවැරදිව භවනාව කරපු ආකාරය, අපි විස්තර කරනකොට අපිට විතරක් නෙමෙයි අනිත් අයටත් ලොකු ප්‍රයෝජනයක් අත් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් උත්සාහත් වෙන්න මේ තමන් අත්දකපු දේ ඉදිරිපත් කරන්න. ඒකත් බොහොම කෙටියෙන් නිවැරදිව හැකිතාක් සරලව ඉදිරිපත් කරා නම් එතකොට ඒ කමඨාන් දෙන ස්වාමීන් වහන්සේට ඔන්න හැවස්ථාව ලැබෙනවා මේ වார்த்தාව අනුව අපිට යම්කිසි උපදෙසක් දෙන්න. ඉස්සරහට යන්න අවවාදයක් දෙන්න. ඉතින් ඒ වගේමයි තවත් පැත්තකින් සීලය අපි නිරන්තරයෙන්ම නිවැරදිව ආරක්ෂා කරන්න උත්සාහවත් වීම හරහා අන්න අපිටම සතුටක් ඇති වෙනවා. මොකද මම ඉස්සෙල්ලා නම් මේ තරම්ම සීලයක් ගැන තැකීමක් කරපු කෙනෙක් නෙමෙයි. දැන් නම් මම මේ භවනාවකට නැඹුරු වෙලා මං විසින්ම දැන් මේ සීලයක් සමාදන් වෙලා මම බොහොම ගෞරවයෙන් අවංකව මේ සීලයක් දැන් ආරක්ෂා කරනවා නේද කියලා අපිට අපි ගැනම යම් සතුටක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මන්නේ විදිහට අපි මේ සීලෙන් සතුටක් ලබනවා නම් සීලෙන් මත පිහිටලා අපිට මේ සතිපට්ඨාන ධර්මයන් දියුණු කරන්න අවස්ථාව තියෙනවා. සීලේ පතිට්ඨාය චත්තාරෝ සතිපට්ඨානා භාවේ තබ්බා කියලා බුදුහාඳුරෝ උපදෙස් දෙනවා. සීලෙන් විතරක් සියල්ල කරන්න බෑ. නිසා බුදුහාඳුරෝ හරියට නිකන් ගයක් හදන්න කලින් හොඳ අත්තිවාරමක් දැම්මා වගේ. ඒ අත්තිවාරම මත තමයි අපි මේ හොඳ ගයක් හදන්නේ. ශක්තිමත් ගයක් හදන්නේ. අන්නේ වගේ අපි මේ සීල අනුග්‍රහිතයක් මගින් හොඳට අපි මේ සීලය ආරක්ෂා කරනවා නම් ඒ සීලේ මත පිහිටලා අපිට උඩට සතිපට්ඨාන ධර්මයන් දිනු කරගන්න අවස්ථාව තියෙනවා. එතකොට පින්වත්නි අපි විශේෂයෙන්ම නිසරණවනේදී බලාපොරොත්තු වෙන්නෙත් මේ සතිපට්ඨානෙට මුල් තැන දීලා අපේ හිත සකස් කරගන්නයි. එතකොට විටින් විට අපිට මේ සීලය ගැන ආවර්ජනාවක් කරන්න පුළුවන්. ඊළඟට ඒකේ යම් යම් අඩුපාඩු තැන් තියෙනවා නම් සකස් කරගන්න පුළුවන්. ඊළඟට යම් යම් වෙලාවල් දී සාකච්ඡාවල් වලට නැඹුරු වෙන්න අවස්ථාව තියෙනවා. ඊළඟට බණත් අහන්න හම්බ වෙනවා. ඊටත් අපිට යම් යම් අපේ මේ තියෙන කාලසටහනට අනුව සතිපට්ඨාන ධර්මයන්ිය අපි නිරත වෙනවා. එතකොට මේ විදිහට මේ නිරත වෙන කාලසටහනක් තමයි අපි මේ ඉදිරියේ තියෙන්නේ. එතකොට අද ඇත්ත වශයෙන්ම මාතෘකා වශයෙන් අපේ ලොකු සාමින වහන්සේ දැන් මේ කාලයන් තිස්සේ භවනා වැඩසටහන් වලට ඉදිරිපත් කරගෙන තියෙන දසුත්තර සූත්‍රය. දසුත්තර සූත්‍රය කියන්නේ දීඝනිකායේ එන අන්තිම සූත්‍රය. සෑහෙන විස්තර බහුල සෑහෙන ගැඹුරක් දක්වන සූත්‍රයක්. එතකොට මේ දසුත්තර සූත්‍රය ඇත්ත වශයෙන්ම සරියුත් මහරහතන් වහන්සේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය ඉදිරියේ දේශනා කරපු සූත්‍රයක්. ඉතාම වටනා සූත්‍රයක්. අපි දැන් මේ විශේෂයෙන්ම ලොකු සාමින් වහන්සේ මේක සාකච්ඡා කරගෙන ඇවිල්ලා දැන් අපි ඇවිල්ලා තියෙනවා නව ධම්මා කියන මේ ධර්මතාවයන් නමයක් තියෙන කොටසට. මේක එන්නේ ඇත්තටම එකේ ධර්ම පෙන්නනවා, දෙකේ ධර්ම පෙන්නනවා, තුනේ ධර්ම පෙන්නනවා, හතරේ ධර්ම පෙන්නනවා. ওই විදිහට ඇවිල්ලා නව ධර්මයන් මට්ටමට තමයි ඇවිල්ලා තියෙන්නේ. තව ඉදිරියටලා තියෙන්නේ තොර දස ධර්මයන්. මේ නව ධර්මයනුත් කොටස් කීපයක් වශයෙන් ඉදිරිපත් කරනවා. මොනවාද මේ දියුණු කර යුතු නව ධර්මයන්? මොනවාද මේ අපිට අහිත පිණිස හේතු වෙන නව ධර්මයන්? මොනවාද අපිට හිත පිණිස හේතු වෙන නව ධර්මයන්? මොනවාද අපි ප්‍රත්‍යක්ෂ කළ යුතු නව ධර්මයන්? මෙන්න මේ විදිහට හරි ලස්සනට මේ සූත්‍රය පෙළ ගැහිලා තියෙනවා. එතකොට අද අපිට මේ ආපු ගමනේදී ඉදිරිපත් වෙලා තියෙන්නේ නව ධම්මා හාන භාගිය. ඒ කියන්නේ අපිට එක පැත්තකින් අපි වඩන ධමයක් හානික් මේ ඒක පිරිහිලා පිරිහිලීමට ලක් කරන්න. නැත්නම් අපේ හිතේ දියුණු කරගත්ත ධම පරිහානියට ලක් කරන ඒක හීන භාවයට පත් කරන ධර්මතා නමයක් පෙන්වනවා. එතකොට මොනවාද මේ ධර්මතා නම? මේ ධර්මතා නමයට පින්වත්නේ පෙන්වන නව ආඝාත වත්තුනි කියලත්. ඒ කියන්නේ දැන් මේ නම කියන කොටත් මේ පින්තුන් බණ අහලා තියෙන පින්තුන් දන්නවා මේ ආඝාත වත්තු කියන්නේ අපේ හිත හුඟක් වෙලාවට ගිහිල්ලා පැටලෙන තැන්. හිතේ ද්වේෂය ඇති වෙන හැටි. හිත ගිහිල්ලා කෝප වෙන හැටි. හිතේ ක්‍රෝධය හට ගන්නා හැටි. එතකොට එකාතකින් හිතලා බලන්න වටිනවා මේ විවිධාකාර ධර්මතාවයන් තියෙද්දී සරියුත් මහරහතන් වහන්සේ කියනවා මේ හාන භාගිය වෙන නව ධර්මයන් නම් ඔන්න මේ නව ආඝාත වත්තුයි. ඒ කියන්නේ මේ වෛර බැඳෙන තැන් නමයක් කරහා තමයි මේ හිත කෙලෙසෙන්නේ. වෛර බැඳෙන තැන් නමයක් කරහා තමයි මේ හිතේ අර වඩාගත්තු දහම කෙලසිලා යන්නේ. වඩාගත්තු දහම හීන වෙලා යන්නේ, දුර්වල වෙලා යන්නේ, ක්ෂය වෙලා යන්නේ. එනිසා එක පැත්තකින් අපිට මේක මේ කියන්නේ සරල දෙයක් කියලා අපිට එකාතකින් බැහැර කරන්න බෑ. මේක සෑහෙන ගැඹුරක් තියෙන බව තේරෙනවා මේ ඉදිරිපත් කළ තියෙන තැන අනුව. මොකද සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ නව ධම්මා හාන භාගිය. මේ හානි වෙන තත්වයක්, පිරිහෙලන තත්වයක්, අපේ හිත යටට හෙලන තත්වයක් තියෙන ඒ සඳහා හේතුකාරක වෙන ධර්මතා නමයක් තියෙනවා. මේ ධර්මතා නමයම ක්‍රෝධයට අයිති. ධර්මතා නමයම ද්වේෂයට අයිති. ධර්මතා නමයම එක පැත්තකින් තරහවටයි අයිති. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ තරහව කියන එක, ද්වේෂය කියන එක, ක්‍රෝධය කියන එක අපි හිතනවට වඩා සෑහෙන හානිකරයි. ඒ නිසා අපි
කොහොමද මේ යෝගාවචරයෙන් වශයෙන් අපේ හිතේ ක්‍රෝධය හටගන්නේ? කොහොමද මේ හටගන්නා ක්‍රෝධය අපි නැති කරගන්නේ? ඊළඟට මොන මොන ආකාරයෙන්ද මේ ක්‍රෝධය හිතේ ක්‍රියාත්මක වෙන්නේ? මේ ගැන යම් වැටහීමක් අපිට තියෙනවා නම් ඔන්න අපිට ටිකක් මේකෙන් ගැලවෙන්න අවස්ථාව තියෙනවා. විවිධ උපක්‍රම බුදුරජාන් වහන්සේ පෙන්නනවා. නමුත් අද ධර්මදේශනාවේ මාතෘකාව වශයෙන් තියෙන්නේ මේ එක පැත්තකින් මේකේ තියෙන ආදීනවය දැකගන්න. එහෙම නැත්නම් මේකේ තියෙන හානිකර ස්වභාවය තේරුම් ගැනීම. මොකද ද්වේෂයේ හානිකර පැත්ත අපි තේරුම් ගන්නේ නැත්නම් අපි කරන්නේ ද්වේෂයට තව තවර පොහොය දාන එක. එහෙම නැත්නම් අපේ හිතේ ඇතිවෙච්ච ද්වේෂය තව තව පෝෂණය කරන එක. අපි ඒ තරම්ම ද්වේෂයට ලොකු බියක් නැත්නම් අපේ හිතේ අපිට තරහක් යන්නවට එහෙම නැත්නම් හිතේ වෛරයක් ඇති වෙනවට අපේ හිතේ ඒ තරම්ම ප්‍රශ්නයක් නැත්නම් ඒ ගැන විරුද්ධතාවයක් නැත්නම් අපි ඒ තරහවම ඒ විදිහට විවසනවා නම් ඒ බඳු ස්වභාවයක් නම් අපේ හිතේ තියෙන්නේ අන්න අපිට ඒකේ ආදීන වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. අපි ඒ ගැනයි සාකච්ඡා කරන්න තියෙන්නේ අද. එතකොට කොහොමද මේ හිතේ ද්වේෂයක් හටගන්නේ? ආඝාතයක් හටගන්නේ කියන කාරණාවත් මේ සරියුත් මහරතන් වහන්සේ ඉදිරිපත් කරනවා. අනත්තම්මේ අචරීතිති ආඝාතම් බන්දති. දැන් මේ තමන්ගේ පැත්තෙන් කරුණු තුනක් ඉදිරිපත් කරනවා. එකක් තමයි යම්සි පුජ්‍යලයක් ඉන්නවා. ඒ පුජ්‍යලයා දැන් තමන්ට මොකක් හෝ අනර්ථයක් කරනවා. තමන්ට මොකක් හෝ අවැඩක් කරනවා. තමන් අකමැති දෙයක් කරනවා. තමන්ට මොකක් හරි හානියක් කරනවා. ඔන්න හානියක් කළා කියලා ඔන්න යම්සි කෙනෙක්ව අල්ලගෙන අපේ හිතේ ද්වේෂයක් පහළ වෙනවා. ඉතින් මේ කාරණාව තේරුම් ගන්න පහසුයි. මොකද අපිට අපේ හිත අතීතය ඔස්සේ දුවගෙන යනකොට අපේ හිතේ ද්වේෂයක් හටගන්නවා නම් හුඟක් වෙලාවට මේ කාරණාව තමයි සිද්ධ වෙන්නේ. මොකද අපේ අතීතේ මතක් වෙනකොට මතක් වෙන්නේ අපිට හුඟක් වෙලාවට මතක තියෙන්නේ අනුන් කරපු යම්කිසි අවැඩක්. අනුන් කරපු යම්කිසි හානියක්. මගේ හිත රිදෙන විදිහේ වචනයක්. එහෙම නැත්නම් මට වෙච්ච අලාභයක්. මේ අනුන් කරා කියලා ඔන්න අපේ හිතේ ඔන්න වෛරයක් බැඳෙනවා. එතකොට බුදුහාමුදුරු කියනවා නැත්නම් මේ සරියුත් මහරහතන් වහන්සේත් කියනවා මෙන්න මේ විදිහට මේ අතීතයේ යම්කිසි කෙනෙක් කරපු දෙයක් අල්ලගෙන හිතේ වෛරයක් හටගන්නවා. ඒ වගේමයි තවත් කාරණයක් පෙන්වන මේ වර්තමාන වශයෙන්ුත් කෙනෙක් ඔන්න යම්කිසි දෙයක් කරනවා. තමන් අකමැති දෙයක් කරනවා. තමන්ට එහෙම නැත්නම් හානියක් කරනවා. තමන්ට අලාභයක් කරනවා. ඔන්න තමන්ට අලාභයක් කරනවා කියලා තමන්ගේ හිතේ ද්වේෂයක් හටගන්නවා. ඊළඟට පෙන්වන අනාගතයේදීත් මෙන්න මේ තැනත්තා මට අලාභයක් කරાવી. තාම කළා නැහැ. හැබැයි මෙයා දැන් අපි දකින්නේ සතුරෙක් වශයෙන්. මම නොරොස්නා කෙනෙක් වශයෙන් තමයි මේ තැනත්තාව මම දකින්නේ. මම අකමැති පුද්ගලයෙක් වශයෙන් තමයි මේ තැනත්තාව දකින්නේ. එයා අනාගතයේදී අනිවාර්යෙන් මෙන්න මේ විදිහට මට අවැඩක් කරાવી. මට මොකක් හරි හිංසාවක් කරાવી. මගේ මොකක් හරි මගේ කීර්තියට හානියක් කරાવી කියලා මොකක් හෝ තමන්ව අල්ලගෙන මේ වෙනත් පුජ්‍යලයක් එතකොට තමන්ට හානියක් කරાવી කියලා බියෙන් එහෙම නැත්නම් එකාතකින් හිතේ ඇති කරගත්ත ප්‍රකල්පනාවන් හරහා ඔන්න ද්වේෂයක් හටගන්නවා. ඒතර මේක තමයි ඉදිරිපත් කරන පළවෙනි ආඝාත වස්තු තුන. ඊළඟට කියනවා පියස්සමේ මනාපස්ස අනත්තං අචරීතිති ආසා ආඝාතම් බන්දති. දැන් මේ මට ප්‍රිය කෙනෙකුත් ඉන්නවා. මගේ දරුවෙක් වෙන්න පුළුවන්, නැත්නම් මගේ දෙමව්පියෝ වෙන්න පුළුවන්, නැත්නම් මගේ ගුරුවරයෙක් වෙන්න පුළුවන්, මගේ සබ්‍රහ්මචාරීන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්, මගේ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. ඉතින් කවුරු හරි මම කැමති කෙනෙක් ඉන්නවා. මේ කැමති කෙනාට අතීතයේදී මෙන්න මේ තැනත්තා මේ අසවලා ඔන්න වැරද්දක් කළා. එයාට හානියක් කළා. එයාට හිරිදෙව්වා. එයාට හිතරිදෙන වචනයක් කිව්වා. එයාට මොකක් හෝ ඔන්න ඒ පැත්තෙන් හිතලා දැන් මගේ මේ කැමති කෙනෙකුට, මගේ ප්‍රිය කෙනෙකුට ඔන්න වෙනත් කෙනෙක් කරපු ඒ අවැඩ ගැන හිතලා ඔන්න මම ආඝාතයක් බඳිනවා. මම වෛරයක් බඳගන්නවා. ඒතොර ඒකත් අපිට කාරණාවක් වශයෙන් තේරුම් ගන්න පුළුවන්. ඒතොර මේ අපිට ඉන්නවා මේ ලෝකේ. ඒතකොට ප්‍රිය අය ඉන්නවා, අප්‍රිය අයත් ඉන්නවා. ඉතින් හුඟක් කෙනෙකුට ඒතොර බොහොම ප්‍රිය අයත් එක්ක ඉන්න අපේ කැමැත්තකුත් තියෙනවා. ඒ වගේම අපි ප්‍රියයන් ආරක්ෂා කරන ස්වභාවයක්, ඒ අයගේ යහපත දකින ස්වභාවයක්, ඒ අයට ලාභයක්ම වෙන්න ඕනේ කියලා හිතේ තියෙන ස්වභාවයක්, ඒ අයට ප්‍රශංසාවක්ම ලැබෙන්න ඕනා කියන ස්වභාවයක් අපේ හිතේ තියෙනවා. බැරි වෙලාවත් කවුරු හරි ඉදිරිපත් වෙලා ඒ අයට බැන්නොත්, ඒ අයට ගැහුවොත්, ඒ අයට ඒ අයගේ කීර්තිය හානි වෙන විදිහට කටයුත්තක් කළොත් ඔන්න අපිට කේන්ති යනවා. ඉතින් ඒ වගේමයි මේ වර්තමානයේදී, එතකොට මේ අතීතය සම්බන්ධයෙන් වගේම වර්තමානයේදී මං කැමති කෙනාට මේ අසවලා ඔන්න අවැඩක් කරනවා, අහිතක් කරනවා, නොකියුත්තක් කියනවා, පරුෂ වචනෙන් බයිනවා, නැත්තම් බොරුවක් කියලා එයාව රවට්ටලා. ඉතින් ওই විදිහට අපිට විවිධාකාර අන්දමින් හිතලා බලන්න පුළුවන්. එතකොට මේ විදිහට මම මේ කැමති කෙනාට වර්තමානයේදී යම්සි දැනත්තෙක් අවඩක් කරා නම් කරනවා නම් අන්න ඒ සම්බන්ධෙනුත් අපේ හිතේ ආඝාතයක් පනිනවා. අපේ හිතේ වෛරයක් හටගන්නවා. අපේ හිතේ ද්වේෂයක් හටගන්නවා. අපේ හිතේ තරහාවක් හටගන්නවා. ඊළඟට පෙන්නනවා මේ මම කැමති කෙනාට අනාගතයේදී මේ අසවලා අවඩක් කරાવી, අහිතක් කරાવી, මොකක් හරි හානියක් කරાવી, මොකක් හරි හිතරි දෙන වචනයක් කියાવી, මොකක් හෝ මේ විදිහට අපිට මේ අනාගත කාලය සම්බන්ධයෙන් උත්, එතකොට පින්වත්නි අපිට පුළුවන් තේරුම් ගන්න, ඒ තරම් ගැඹුරුම කාරණා නෙමෙයි, අපිට සාමාන්‍ය බුද්ධියෙන් උනත් තේරෙනවා මේ විදිහට අපේ ප්‍රිය කෙනෙක් ඉන්නවා නම්, ප්‍රිය පුද්ගලයෙක් ඉන්නවා නම්, එතන මේ ප්‍රිය පුද්ගලයා අනුසාරයෙන් ඔන්න අනාගතයේදී සිද්ධ වෙන්න පුළුවන්, එයාට වෙන්න පුළුවන් අහිතක් අවඩක් සම්බන්ධයෙන් ඔන්න අපේ හිතේ ඒ අහිතට හේතුවට කාරණා වෙන පුද්ගලයා සම්බන්ධයෙන් අපේ හිතේ ඔන්න ද්වේෂයක් හටගන්නවා, වෛරයක් හටගන්නවා. අපි හිතමු උදාහරණයක් වශයෙන් තමන්ගේ දරුවෙකුට අනාගතයේදී මෙන්න මේ අසවලා මෙන්න මේ විදිහට හානි කරાવી, ඒ අයට මේ විදිහේ අහිතක් කරાવી, අනුතරක් කරાવી කියලා ඔන්න කෙනෙකුට මේ තමන්ගේ දරුවා ගැන, තමන් කැමති කෙනා ගැන ඔන්න අල්ලලා වෙනත් කෙනෙක්ට වෛර බඳින්න පුළුවන්. ඉතින් හුඟක් වෙලාවට ගිහි ජීවිතයේදී මේ වගේ දේවල් ඉතින් අනන්ත අප්‍රමාණ තියෙනවා. ඊළඟට ඊළඟ කාරණා වශයෙන් පෙන්වනවා, දැන් මේ විදිහට අපේ ප්‍රියයන් අල්ලගෙන මේ විදිහට කරුණු තුනක් පෙන්නනවා, ඊළඟට අප්‍රියයන් අල්ලගෙනත් කරුණු තුනක් පෙන්නනවා. මොකද අප්‍රියයන්ට නම් ඉතින් අපේ හිතේ තියෙන අකමැත්ත, එයාට නම් මොනවා වුණත් කමක් නැහැ කියලා තමයි අපේ හිතේ සාමාන්‍යයෙන් තියෙන්නේ. ප්‍රියයෝ ටික නම් ඔක්කොම ඉතින් හොඳින් ඉන්න ඕනේ, අප්‍රියයන්ට නම් ඉතින් හොඳක් වෙන්නම බෑ කියන ආකල්පයක් තමයි අපේ සිත් තුළ තියෙන්නේ. ඒ අය ඉතින් පිරිහෙනවටත් අපි කැමති, ඒ අයට අවඩක් වෙනවටත් අපේ හිත කැමති, ඒ අයට අලාභයක් වෙනවටත් හිත කැමති. බැරි වෙලාවත් ඔන්න අපි අකමැති කෙනාට ලාභයක් වුණොත්, ඒ බඳු ලාභයක් කිරීම සඳහා යම්සි කෙනෙක් හේතු වුණොත්, අන්න ඒ හේතු වෙච්ච පුද්ගලයා ගැන ඔන්න අපිට කේන්තියන්න පුළුවන්. ඒ වගේමයි අපි අකමැති කෙනාට හරියන්න විදිහට යම්සි කෙනෙක් උදව් කළා නම් ඒ උදව් කරපු කෙනා ගැනත් අපේ හිතේ කේන්තියක් පහළ වෙනවා. ඊළඟට අපි අකමැති කෙනාට යම්කිසි යහපතක් වෙන විදිහට යම්සි කෙනෙක් කටයුතු කළා නම් ඒ යහපතක් කරපු කෙනා ගැනත් අපේ හිතේ ඒ තැනත්තා කළා තියෙන කොයිතරම් යහපතක් වුණත් අපි අකමැති කෙනෙකුට යහපත වෙච්චලා වෙලා තියෙන නිසා ඔන්න අපිට ඒ තැනැත්තා ගැනත් වෛරයක් හටගන්නවා. ඉතින් මේ විදිහට මේ ආඝාත වස්තුන් වශයෙන් නමයක් පෙන්වනවා. ලොකු සාහනanse මේවා ගැන සෑහෙන ගැඹුරට විස්තර කරාවි ඉදිරියේදී. ඉතින් මම අදහස් කළා මේ ද්වේෂය සම්බන්ධයෙන් අපිට විශේෂම සූත්‍ර පිටකේ බුදුරජාණන් වහන්සේ සෑහෙන පෙන්ලා තිනවා මේකේ ආදීනව පක්ෂය. මොකද මේ අපි මේකේ තියෙන බරෑරුම්කම තේරුම් ගන්නේ නැත්තම් අපි භවනා වඩන පිරිසක් වශයෙන් අපි කොයිතරම් භවනාවක් වඩන්න උත්සාහවත් වුණත් මේ ද්වේෂය අපේ හිතේ ඇවිල්ලා පළපදියම් වුණාම අපි දන්නේම නැතුව ඒ ද්වේෂයෙන් මගින් අපි හද අර හදාගත්ත ගුණධර්මයන් ටික පැහැර ගන්නවා. ඒ ටික පිරිහෙලා ගන්නවා. හරි ලස්සන සිද්ධියක් වෙලා තියෙනවා බුදුරජාන් වහන්සේගේ කාලෙදී මේ පිංගුතුන් අහලා ඇති කොසල් මහරජතුමාට ඉන්නවා අගබිසවක් මල්ලිකා කියලා. දැන් මේ මල්ලිකා බිසව එක්තරා අවස්ථාවකදී බුදුරජාන් වහන්සේ හම්බෙන්න ඇවිල්ලා බුදුරජාන් වහන්සේත් එක්ක පිළිසඳර කතාවක යෙදිලා ඊළඟට බොහොම වටිනා ප්‍රශ්නයක් අහනවා. අහන්නේ ප්‍රශ්නේ මොකද්ද? දැන් මේ එකතකේ මේ මල්ලිකා දේවිය බොහොම ප්‍රඥාවන්ත තැනැත්තියක්. එයාට තේරෙනවා මේ ලෝකේ නැත්තම් එදා හිටියේ සමාජයේත් මේ බොහොම සුරූපී කාන්තාවන් ඉන්නවා. ඒ අය උපතින්ම බොහොම සුරූපී. බොහොම ලස්සනයි. දක්නට පිය උපදන සුළුයි. ඒ බඳු කාන්තාවන් ඉන්නවා. ඒ වගේම ඇතැම් අය ඊටාම විරූපී. බලන්න කැතයි. ඉතින් දැක්කහම අහක බලා ගන්න හිතෙන්නේ. ඒ තරමටම අප්‍රසන්නයි. ඒ බඳු අයත් ඉන්නවා. ඒ බඳු කාන්තාවනුත් ඉන්නවා. ඒ වගේමයි තවත් පිරිසක් ඉන්නවා කාන්තාවන්ම. ඒ අය බොහොම ධනධාන්‍යයෙන් යුක්තයි. අපිටම යම්කිසි උරුම වෙච්ච යම් ධනයක් තියෙනවා. ඒ අයට ලොකු ධනවත්කමක්, පොහොසත්කමක්, භවභෝග සම්පත්තියක්, ඉඩකඩම් මේ යාන වාහන මේ හැම දෙයක්ම තියෙනවා. තවත් කෙනෙක් ඉන්නවා ඊටාම දිලිඳුයි. එදා වේල හොයාගන්න බැරි තරම්. ඊටාම අමාරුවෙන් තමයි යැපෙන්නේ. ඉතින් මේ බඳු වූ විෂමතාවයන් මේ ලෝකේ තියෙනවා. දැන් මේ මල්ලිකා බිසව අහනවා බුදුරජාන් වහන්සේගෙන් භාගතුන් වහන්සේ මේ ඇතම් කාන්තාවන් ඊටාම විරූපී, බලන්න අප්‍රසන්නයි. ඒ වගේමයි ඒ අය ඊටාම දිලිඳුයි. එක පිරිසක් ඉන්නවා ඊටාම දිලිඳුයි. ඒ කියන්නේ දැන් මේ කාරණා දෙකම එකතු වෙලා. ඒ කියන්නේ ඊටාම විරූපී, බලන්න අප්‍රසන්නයි. ඒ වගේමයි ඒ අයට කිසි පිළිසරණක් නැහැ, හවුහරණක් නැහැ. ඊටාම දිලිඳු මට්ටමින් ධනවත් බවක් ඇත්තේමත් නැහැ. විරූපී බවයි මේ දිලිඳු බවයි දෙකම එකතු වෙලා. එයි මෙහෙම වෙන්නේ. ඊළඟට අහනවා ඇතම් අය ඉන්නවා ඒ අය නම් සුරූපී. ඒ අයගේ උපතින් ආපු දැකුම් කළු භාවයක්, ප්‍රිය උපදන ස්වභාවයක් තියෙනවා. නමුත් අන්ත දිලිඳුයි. ඊටාම දුගී දුප්පත් මට්ටමක තමයි ඉන්නේ. හැබැයි රූපයෙන් බැලුවාම ලස්සනයි. ඉතින් කොහොමද මේ මෙහෙම වෙන්නේ? ඊළඟට අහනවා තුන්වෙනි ප්‍රශ්නයක් වශයෙන් ඇතම් අය ඉන්නවා රූපයෙන් කැතයි, අප්‍රසන්නයි, හැබැයි සල්ලි භාගේ තියෙනවා. ධන ධාන්‍ය තියෙනවා. ඒ අයට යම් වත් පොහසත්කමක් තියෙනවා. දැන් තුන්වෙනි ස්ත්‍රී කොට්ටාශයක් නැත්නම් කාන්තාවන් පිරිසක් ඉන්න බව මේ මල්ලිකා දේවිය දැකලා ඉතින් බුදුහාමුදුරන් කියන කොහොමද මෙහෙම වෙන්නේ? හතර වෙනුව කියනවා තවත් කාන්තාවන් පිරිසක් ඉන්න ඔන්න ඒ මේ ඊ타ම ස්වරූපී එයාට උපතින් ආපු දකුම් කළු භාවයක් තියෙනවා, ප්‍රිය උපදන ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි ඒ අයට උපතින් ලැබිච්ච සම්පතකුත් තියෙනවා. මේ කියන්නේ ධන ධාන්‍ය සම්පත් භවභෝග සම්පත් මේ සියල්ලක් තියෙනවා. එතකොට එක අතකින් පොහොසත්. දෙපැත්තෙන්ම පොහොසත්. ඉතින් කොහොමද මේ වගේ විෂමතාවයක් ඇති වෙන්නේ? දැන් මේ ඇත්තරම බුදුරජාණන් වහන්සේ දීපු පිළිතුර තමයි අපිට මෙතෙන්දී වැදගත් වෙන්නේ. ඊටාම සරල පිළිතුරක් එක පැත්තකින්, හැබැයි සෑහෙන ගැඹුරකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත්නි, යම් වෙලාවක මේ මනුස ආත්මයක් ලැබපු යම්කිසි කාන්තාවක් එයා අනිත් අය ගැන ඉක්මනටම කිපෙනවා නම්, අපි තුමු යම්කිසි වචනයක් කියපු ගමන් එකට හතක් කියනවා නම්, එකට 10ක් කියනවා නම්, පැටලි යනවා නම්, අපි තුමු ස්වාමියා වචනයක් කියපු ගමන් ඔන්න බිඳ පටන් ගන්නවා. එහෙම නැත්නම් තමන්ගේ වෙනත් කෙනෙක් මොකක් හරි වචනයක් කියපු ගමන් ඒ කාන්තාව පටන් ගන්නවා ඔන්න සෑහෙන්න කිපෙන්න පටන් ගන්නවා. අර තිබිච්ච සංසුන් ස්වභාවය සම්පූර්ණ විනාශයි. ඊළඟට බොහොම කිපිලා ඉතින් සෑහෙන්න ඉතින් පරුස වචන කියනවා වෙන්න පුළුවන්, හිත නොමනා වෙන වචන වෙන්න කියනවා වෙන්න පුළුවන්, හිත රිදෙන වචන වෙන්න කියනවා වෙන්න පුළුවන්. හරියට නිකන් අර යහුලකින් යන්න වගේ ඔන්න සෑහෙන්න කිපෙලා කටයුතු කරනවා. අන්න එහෙම කාන්තාවන් ඉන්නවා. මෙන්න මේ බඳු කෙනෙක් මිය ගිහිල්ලා නැවත යම් ආත්මයක උප්පත්ති ලැබුණා නම් මිනිසෙක් වශයෙන්ම බුදුරජාණන් වහන්සේ කියන පින්වත්ටි අන්න ඒ තැනැත්තිය විරූපී භාවයටපත් වෙනවා. එනිසා අපි උපතින් ලැබුණනම් යම්කිසි සුන්දරත්වයක්, උපතින් ලැබුණනම් යම්කිසි සුරූපී බවක්, එහෙම නැත්නම් අපි උපතින් ලැබුණනම් යම් විරූපී බවක්, එක්තරාකින් කිසිම ප්‍රිය උපදන බවක් නැතුව අපි තාම විරූපීව නම් ඉපදලා තියෙන්නේ, ඒවට හේතු සහිතයි. ඒ වගේමයි අනිත් පැත්ත බුදුහාඳුරෝ කියනවා යම්කිසි කෙනෙක් ඉන්නවා යම්කිසි කාන්තාවක්, අපි හිතමු ගෙදෙට්ට ආවා යම්කිසි මහාන බමුණෙක් නැත්නම් යම්සි යාචකෙක් ආවහම යාව පන්න ගන්නවා, එහෙම නැත්නම් පරුස වචනින් බයිනවා, මොකක් හරි එලව ගන්නවා, කිසිම නෑ අනුග්‍රහයක් කරන්නේ, කිසිම නෑ තෙතක්, කිසිම නෑ මෛත්‍රී වචනයකින් සංග්‍රහ කරන්නේ, කරුණාවක් නෑ. මේ විදිහට තමනුත් කිසිසේත්ම මේ දානයක් සම්බන්ධයෙන්, පරිත්‍යාගයක් සම්බන්ධයෙන්, අනිත්‍යයට උදව්වක් කිරීම සම්බන්ධයෙන් හිතන්නේවත් නෑ. පුළුවන් තරම් තමන් ගැනම විතරයි හිතන්නේ. ඒ වගේමයි යම්කිසි කෙනෙක් අනිත්‍යයට අනුග්‍රහයක් කරනවා නම්, අනිත්‍යය ගැන ලතෙත් භාවයකින් කටයුතු කරනවා නම්, අනිත් අයට අනුග්‍රහයක් කරනවා නම්, අනිත් අය කෙරෙහි මෛත්‍රියෙන් කටයුතු කරනවා නම්, ඔන්න ඒකටත් බාධා කරනවා. ඒකටත් මතුරුකම් පෙන්නනවා. ඒක අයටත් ඊර්ෂ්‍යා කරනවා. මෙන්න මේ බඳු ස්වභාවයකුත් තියෙනවා. බුදුහාමුදුරු කියනවා මේ යම්කිසි ස්ත්‍රියක් මේ මනුසාත්ම භාවයක් ලැබුවට පස්සේ මේ විදිහට තමන්ගෙන් යම් හවුහරණක් පිළිසරණක් ඉල්ලගෙන ඉන කෙනාට අර විදිහට කිසිම දෙයක් දෙන්නේ නැතුව පන්න ගන්නවා නම්, කිසිම දාන චේතනාවක් පරිත්‍යාග චේතනාවක් නැතුව කටයුතු කරනවා නම්, ඒ වගේමයි යම්කිසි පරිත්‍යාගශීලී දානවන්තයෙක් දානපතියෙක් එබඳු කටයුත්තක් කරද්දී ඒ අයටත් ඊර්ෂ්‍යා කරනවා නම්, ඒ අයවත් වළක්වන්න උත්සාහත් වෙනවා නම්, එබඳු තැනැත්තියක් මිය ගිහිල්ලා බැරි වෙලාවත් මනුෂ්‍යාත්මයක නැවතත් ඉපදුනොත් අනිවාර්යෙන්ම දිලුඳු භාවයකටපත් වෙනවා. අනිවාර්යෙන්ම එතකොට එයාට උපදින්න හම්බෙන්නේ එක්කෝ දිලුඳු භාවයක, දිලුඳු ආත්ම භාවයක, නැත්නම් දිලුඳු පවුලක, එමෙ නැත්නම් යම්කිසි හෝ හේතුවක් කරහා තමන් දිලුඳු භාවයටපත් වෙනවා. එතකොට මේ සමාජයේ තියෙන විෂමතාවයන්ට යම් පමණක අතීත කර්ම හේතු මුල් වෙන බව අපිට මේ සූත්‍රය අනුව හේතු හිතා ගන්න පුළුවන්. එතකොට මේ මල්ලිකා දේවියගේ අහපු වර ප්‍රණවිනි ප්‍රශ්නෙට, ඒ කියන්නේ තැනැත්තියක් ඉන්නවා දිලිඳුයි, ඒ වගේම විරූපී. අපිට හිතා ගන්න පුළුවන් බුදුහාමුදුරු දෙන පිළිතුර අනුව ඒ තැනැත්තිය ඊටාම කිපෙන සුළු තැනැත්තියක් වශයෙන් ඉඳලා තිනෝ. ඒ වගේමයි කිසිසේත්ම තමන්ගේ තිබිච්ච ධනයක් තවත් කෙනෙකුට දීලත් නැහැ, දෙන කෙනෙකුට අනුග්‍රහයක් කළත් නැහැ, දෙන කෙනෙකුවත් වළක්වලයි තියෙන්නේ. ඒ බඳු කෙනෙක් බැරි වෙලාවත් ඔන්න ඉපදලා නැවත මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවොත්, නැවත කාන්තාවක් වශයෙන් ඉපදුනා නම් ඔන්න විරූපී භාවයටත්පත් වෙනවා, දිලිඳු භාවයටත්පත් වෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් හිතා ගන්න පුළුවන් ඊළඟ කාරණාව වශයෙන් යම්සි තැනැත්තියක් ඉන්නවා ඒ බඳු කිපෙන බවක් නැහැ, මයම් මෛත්‍රී සහගත ස්වභාවයක් තියෙනවා, එකට එක කියාගෙන යන ස්වභාවයක් නැහැ, බොහොම මධ්‍යස්ථ භාවයක් මෘදු භාවයක් තියෙනවා, හැබැයි කිසිම දාන චේතනාවක් නැහැ. අනිත් අය ගැන කිසි අනිත් අයට පරිත්‍යාගයක් කරන්න ඕනේ කියලාවත්, පිහිට විය යුතුයි කියලාවත් එබඳු ස්වභාවයක් නැහැ. එබඳු තැනැත්තියක් ඔන්න මිය ගිහිල්ලා නැවත ඉපදුනා නම්, කාන්තාවක් වශයෙන් ඉපදුනා නම් අන්න බුදුහාඳුරෝ කියනවා ඒ තැනැත්තිය සුරූපී වෙන්න පුළුවන්. මොකද අර ද්වේෂයෙන් කටයුතු කරේ නැහැ. හැබැයි කිසිසේත්ම දාන චේතනාවක් එහෙම නැත්තම් පරිත්‍යාගශීලී ස්වභාවයක් තිබුණේ නැති නිසා අන්න හැබැයි දිනිඳු භාවයකටපත් වෙනවා. තවත් පැත්තකින් පෙන්නනවා එතකොට මේකේ අපිට දැන් මේ කියපු කරුණ අනුව හිතා ගන්නත් පුළුවන් තුන්වෙනි ස්වභාවය. ඒ කියන්නේ ඇතම් කෙනෙක් විරූපී වෙලා තියෙනවා. මොකද ඒ අයගේ තිබිලා තියෙනවා යම් කිසි කිපෙනසුළු බවක්, පොඩි දෙයකිනුත් සෑහෙන වෛර බඳ ගන්නා ස්වභාවයක්, ද්වේෂ කරන ස්වභාවයක්. හැබැයි දන් දෙන්න කැමති. අනිත් අයට උදව් කරන්න කැමති. අනිත් අයට එහෙම නැත්නම් මහාන බ්‍රාහ්මණීන්ට නැත්නම් භික්ෂුන් වහන්සේලාට යම් හෝ කෙනෙකුට මේ විදිහට දාන චේතනාවෙන් කටයුතු කරනවා. දන් දෙන අයටත් ප්‍රශංසා කරනවා, ඒ අයටත් උදව් කරනවා. ඒ බඳු කෙනෙක් මිය ගෙල්ලා උපදු ලැබුණා නම් විරූපී වෙනවා, නමුත් පොහසත් ආත්ම භාවයක් ලබනවා. නැත්නම් පොහසත්ව නැත්නම් යම් සැප සම්පත් සහිතව උපදිනවා. ඊළඟට හතරවෙනි අවස්ථාව තමයි ඉතින් අපිට තේරුම් ගන්න තියෙන වටිනා අවස්ථාව. ඒ තැනැත්තියගේ හිතේ නෑ කිසිම අර වගේ ඉක්මනට කිපෙන ගතියක්. වචනයක් කිව්වම එකට එක කියන්න යන ස්වභාවයක් නෑ. තවත් පැත්තකින් දාන චේතනාවක් තියෙනවා. හැකි පමණින් තමන්ට තියෙන ප්‍රමණින් අනිත් කෙනෙකුටත් උදව් කරනවා. උදව් කරන අනිත් පිරිසට තමන්ගේ හැකි පමණින් ශ්‍රමදායකත්වයක් වෙන්න බුණා යම් ආකාරයක අනිත්ටත් උදව් කරනවා. එතකොට මේ දෙපැත්තම සුබ පැත්තෙන් තියෙනවා නම් අන්න බුදුරජාන් වහන්සේ කියනවා ඒබඳු තැනැත්තියක් මෙහි කියලා නැවතත් මනුෂ්‍යාත භාවයක ඉපදුනා නම් අනේ තැනැත්තිය සුරූපී භාවයටපත් වෙනවා. උපන් මනබඳන ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි ඒ තැනැත්තියට යම් ධනයකට උරුම වෙනවා. එතකොට මේ කාරණාව ඉදිරිපත් කරනවා බුදුරජාන් වහන්සේ. එතකොට අපිට තේරෙනවා අපි මේ වර්තමාන කාලයේ ඇත්තටම අපි සතු තියෙනවා නම් යම්කිසි සුරූපී භාවයක්. අපි සතු තියෙනවා නම් යම්කිසි අපිට උරුම වෙච්ච ධනයක්. මේවා මේ නිකම්ම පහළ වෙච්ච දේවල් නෙමෙයි. අපේ අතීතයේ අපි කරපු කීප දේවල් අනුව ලැබිච්ච දේවල්. මේ කර්මයක විපාකයක් වශයෙන් තමයි අපි මේ අද යම් සම්පතක් භුක්ති විඳින්නේ. අපි උපතින් ගෙන ආපු යම් දැකුම් කළු භාවයක් අපි භුක්ති විඳින්නේ. ඒක අපිට වෙනස් කරන්න හරි අමාරුයි. වර්තමානයේ ධනෙ විඳන් කළා ඉතින් විවිධාකාර උපක්‍රම යොදනවා. කෙසේ නමුත් අපිට හිතා ගන්න පුළුවන් මේ ස්වභාවයෙන්ම ලැබිච්ච සුරූපී භාවයකට උරුම වෙලා තියෙන්නේ හේතු සහගතව. ඒ නිසාම අපිට තේරුම් ගන්න වටිනවා මේ ක්‍රෝධ වෙනවා කියන එකේ සෑහෙන්න බරපතල ආදීනව අනාගතයේදී අපිට මුහුණ පාන සිද්ධ වෙනවා. ඒ වගේමයි භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් හරි කාරණාවක් ඉදිරිපත් කරනවා මේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ සමහර භික්ෂුන් වහන්සේ කෙනෙක් අපි තුමු භික්ෂුණියක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ සීල් මාතාවක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ අය සෑහෙන්න පෙරලියක් කළා තමයි මහාන වෙන්නේ. මොකද ඉතින් මේ ලෝකෙම ගමන් කරන්නේ වාණිජ රැල්ලක, මේ කාම රැල්ලක යන ලෝකේ තමන් අදහස් කරනවා කොහොමද මේ කාම රැල්ලෙන් අත මිදිලා වාණිජ රැල්ලෙන් අත මිදිලා මම මේ නෙක්ඛම්මයක් කරන්නේ, කොහොමද මේ බ්‍රහ්මචාරීව ජීවත් වෙන්නේ, කොහොමද මම දහමට ලැබිව දහමට ගරුව ජීවත් වෙන්නේ කියන ඉතින් ලොකු කැපකිරීමක් කළා අපි තුමු යම්ස කෙනෙක් මහාන වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මෙහෙම මහාන වෙච්ච අයගෙනුත් ඇතම් කෙනෙක් නැවතත් ගිහි භාවයටපත් වෙනවා. ගිහි භාවයටපත් වෙන්න පුළුවන් එක හේතුවක් පෙන්නනවා ඌමි බයක් වශයෙන්. ඒ කියන්නේ දැන් අපි හිතමු බුදුහාමුදුරු දෙන උපමාව හරිම ලස්සනයි. බුදුරජාණන් වහන්සේ කියනවා යම්ස කෙනෙක් ගිහිල්ලා ඔන්න සැඩ පහරකදී නැත්නම් වතුරට බැහැලා පීනන්න පටන් ගන්නවා. ඒ පීනන්න පටන් ගන්නකොට මෙයාට එන්න පුළුවන් හානිදායක තත්වයන්. එහෙම නැත්නම් මෙයාට එන්න පුළුවන් කරදරකාරී ස්වභාවයන් හතරක් තියෙනවා. මේ සූත්‍රයට අනුව අපිට හතරක් පෙන්නනවා. එකක් තමයි බොහොම සැඩ රැලි වලට මේ තැනැත්තව අහුවෙලා ගහගෙන යන්න පුළුවන්. හිතා ගන්න පුළුවන්. එතකොට අපි තුමු ගඟක මුහුදක පීනනකොට මොළේ සමාලාවට බොහොම නිශ්චල ස්වභාවයෙන් මේ ගඟ මුහුද තිබුණා. නමුත් දන්නේම නැතුව එක පාට බොහොම ප්‍රබල රැල්ලක් ආවා. රැල්ලක් ඇවිල්ලා අපි හිතපු පැත්තර නෙමෙයි නොහිතපු පැත්තකට ඔන්න ඇදලා දානවා. මේ වගේ මේ රැලි නිසා එන එක පැත්තකින් එක පාටම ක්ෂණිකව හට ගන්නා මේ බඳු රැලි නිසා අන්න මේ ගඟක මුහුදක බැහැලා පීනන තැනැත්තාට සෑහෙන හානිකර තත්ත්වයක් මරණ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ එක අන්දමක බියක්. තවත් පැත්තකින් මේ ගඟේ මුහුදේ ඉන්න පුළුවන් මේ කිඹුල්ලු වගේ මේ කන සත්තු ඉන්න පුළුවන්. මේ කිඹුල්ලන්ගෙන් එහෙමත් බයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඇතැම් වෙලාවට මේ ගඟේ මුහුදේ දියසුලි හට ගන්නවා. මේ දියසුලි වලට අහු වුණත් ඒත් ඉතින් හරි අමාරුයි. එක්කෝ ඉතින් ගිහිල්ලා ගිලෙනවා. ගිලලා ඉතින් මරණයටපත් වෙනවා. තවත් පැත්තකින් මේ ඇතැම් ගැඹුරු මුහුදේ ඉන්නවා මේ මිනි කන මෝරු. එහෙම නැත්නම් මිනි කන වෙනත් මසුන් ඉන්නවා. බැරි වෙලාවත් මේ මසුන්ට අහු වුණොත් අර තැනැත්තා ඉතින් මිනිස්සෙක් කියලා කිසි සමාවක් නැහැ. ඒ මසුන්ගේ ආහාරය බවට පත් වෙනවා. ගොදුරක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට මේ වතුරකට බැහැපු මිනිස්සෙක්ට මුහුණ දෙන්න වෙන එක්තරා අන්දකින් බියජනක ස්වභාවයන් හතරක් පෙන්වනවා. මේ බියජනක ස්වභාවයන් හතර බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට උපමා කරනවා මේ මහාන ජීවිතේට. මේ මහාන ජීවිතේත් මෙබඳු බියජනක ස්වභාවයන් හතරක් පෙන්වනවා. මේකෙන් පළවෙනි කාරණාව අපිට මේ අද මාතෘකාවට හරිම වැදගත්. මේ පළවෙනි කාරණාව වශයෙන් පෙන්නන්නේ අර පෙන්නපු අර අපේ උපමාවේ පෙන්නපු අර එන්න පුළුවන් දිය රැලි. දැන් අපි මුලින් තිබුණේ බොහොම නිෂ්කලංක භාවය. නමුත් දන්නේම නැතුව ලොකු දිය රැල්ලක් ඇවිල්ලා ඔන්න එළියට ඇදලා දානවා. නැත්තම් විනාශයට ලක් වෙනවා. මේ දිය රැලි කියන එක මුදාහඳුර උපමා කරනවා. කෝදුපායාස කෝදුපායස්සේ තං අදිවචනං. ක්‍රෝධ උපායාස ස්වභාවයට තියෙන කියන නමක් වශයෙන්. ඒ කියන්නේ දැන් අපි හිතමු යම්ස කෙනෙක් මහණ වුණා. එහෙම නැත්නම් මේ භාවනා වැඩසටහනට ඔන්න යම්ස කෙනෙක් සහභාගී වුණා. සහභාගී වුණාම ඉතින් දැන් gedara හිටියා වගේ නෙමෙයි, ගිහි කාලේ හිටියා වගේ නෙමෙයි. ඉතින් සෑහෙන නීති රාශියකට යටත් වෙන්න වෙනවා. උදේ නැගිටින්නත් ඕනේ. රැට කන්න හම් වෙන්නෙත් නැහැ. ඊළඟට කාලතරාණට අනුව කටයුතු කරන්නත් ඕනේ. පේලියට යන්නත් ඕනේ. කතා කරන්නත් බෑ. ඉතින් ප්‍රශ්න ගොඩයි. ඉතින් දැන් මෙහෙම හිතනකොට හිතේ ඇති වෙන යම් පමණක විපිලිසර භාවයක්. කොහොමද මම මේ gedara ඉඳද්දි හරිම නිදහසේ හිටියේ මිනිස්සෙක්. මට ඕන ලාවට මම ඕන දේවල් කරනවා. මම අනිත් අයටත් උපදෙස් දෙනවා gedara ඉන්නකොට නම්. මගේ වයසත් දැන් සෑහෙන මුහුකුරා ගිහිල්ලා මම gedara ඉඳද්දි මම මගේ දරුවන්ටත් මම අවවාද කරනවා. මගේ මුණුබුරන්ටත් මම අවවාද කරනවා. දැන් මම මේ මහාන වෙලා එහෙම නැත්තම් දැන් මේ භාවනා වැඩසටහනට ඇවිල්ලා හරිම ප්‍රශ්නයක්. මොකද දැන් මට මේ අනිත් අය කියන විදිහට ඉන්න වෙලයි තියෙන්නේ. දැන් එතකොට සංවිධායකවරිය මෙහෙම ඉන්න කියනවා. මෙන්න මේ වෙලාවට නැගිටින්න කියනවා. මේ වෙලාවට නිදා ගන්න කියනවා. මේ වෙලාවට ඉඳ ගන්න කියනවා. මේ වෙලාවට සක්මන් කරන්න කියනවා. ඉතින් ඔහොම කියනකොට අපේ හිතේ යම් කේන්තියක් හට ගන්න පුළුවන්. එතකොට මේ කේන්තිය හටගෙන ඔන්න අපි දන්නේම නැහැ වාඩිලා ඉඳන්දි. දන්නේම නැතුව මේ අර අපිව මෙහෙවපු කෙනා ගැන ඔන්න වෛරයක් හට ගන්න පුළුවන් අපේ හිතේ. මොකද අපි මේ ගිහි ජීවිතවල විශේෂයෙන්ම අපි උරුම කරගත්ත යම්කිසි නම්බුකාර ස්වභාවයන් තියෙනවා. අපි රාජකාරී කරන තැන්වලදී අපිට ඔළුවට දාපු ඒ ඔටුනු නිසා අපේ හිතේ ඇති කරගත්ත මානක්කාරකම් තියෙනවා. ඒ වගේම අපි ඉගෙන කියාගත්ත දේවල් නිසා, අපි ලබාගත් උපාධි තනතුරු නිසා අපි සතු යම්කිසි පුද්ගල භාවයන් තියෙනවා. හදාගත්ත ප්‍රතිරූපයක් තියෙනවා. දැන් පින්වත්නි අපි මෙතෙන්ට ආවහම ඔය ඔක්කොම ටික පැත්තක තියන්නේ කොහොමද? ඉතින් ඔක්කොම ටික පැත්තක තියන්න කියලා එක්කෝ සාමින්හන්සේ කෙනෙක් කියනකොට නැත්තම් වෙනත් තේපත් කරපු තැනැත්තෙක් තැනැත්තියක් කියනකොට ඔන්න අපේ හිතේ යම්කිසි ද්වේෂයක් හටගන්න පුළුවන්. මොකද අපි හදාගත්ත ප්‍රතිරූපයක් තියෙනවා. ඒ ප්‍රතිරූපයට තමයි අර තැනැත්ත තට්ටු කරන්නේ. ඔන්න එතකොට අපේ හිතේ ද්වේෂයක් හටගන්නවා, තරහවක් හටගන්නවා, ක්‍රෝධයක් හටගන්නවා. දැන් මේ විදිහට ද්වේෂයක් හටගත්තොත්, ක්‍රෝධයක් හටගත්තොත් අන්න ඒක බරපතල විදිහට එහා මෙහා ගියොත් බැරි වෙලාවත් ඔන්න මහාන කමින් එළියට යන්නත් පුළුවන්. එහෙම නැත්තම් භාවනා වැඩසටහන අතහැරලා දාලා යන්නත් පුළුවන්. මොකද මෙතන අපි කරන වැඩපිළිවෙල සෑහෙන්න නිහතමානීව යන වැඩපිළිවෙලක්. හැමෝම ඉන්නේ එකම මට්ටමේ. අපි පොහොසත් පවුල් වලින් ඇවිල්ලා වෙන්න පුළුවන්, දුප්පත් පවුල් වලින් ඇවිල්ලා වෙන්න පුළුවන්, සෑහෙන්න ඉගෙන කියාගත්ත මට්ටමකින් ඇවිල්ලා වෙන්න පුළුවන්, නැත්නම් බොහොම සරල ඉගෙන කියාගත්ත මට්ටමකින් ඇවිල්ලා වෙන්න පුළුවන්. නැත්නම් එක ගමකින් ඇවිල්ලා වෙන්න පුළුවන්, වෙනත් ගමකින් ඇවිල්ලා වෙන්න පුළුවන්, අපි ස්ත්‍රී වෙන්න පුළුවන්, පුරුෂ වෙන්න පුළුවන්. මේ විවිධාකාර මත බෙහෙදයන්, විවිධාකාර තාලාන්තර මට්ටම් අපි ගාව තිබුණා. අපි මේ භාවනා වැඩසටහනට සහභාගී වෙද්දී එහෙම නැත්නම් අපි මේ මහානකමක් පුරද්දී අපි එකම මට්ටමක දරුවෝ, එකම මට්ටමක තැනැත්තෝ, අපි එකම සංඝ රත්නය, නැත්නම් එකම භික්ෂුණීන් වහන්සේ, එකම සිල් මාතාව, එකම යෝගීන්. ඉතින් අපිට බැරි නම් මේ සරල මට්ටමට එන්න, අපි අර තාමත් අපි ගිහි ජීවිතේ තියාගත්ත ඒ මති මතාන්තර ඔළුවේ තියාගෙන ඉන්නවා නම්, අපි දාගත්ත ඔටුනු පළඳගෙනම අපි මේ වැඩේත් කරන්න හදනවා නම් හරිම අමාරුයි. ඒ අපි දාගත්ත ඔටුන්නට යම්සි කෙනෙක් අභියෝග කරනකොට ඔන්න අපිට කේන්ති යනවා, අපිට ද්වේෂයක් හටගන්නවා. මොකද විශේෂයෙන්ම මේ භාවනා වැඩසටහනෙදිත් අපිට කරන්න තියෙනෙත් ඉතාම සරල දෙයක්. දැන් මේ පිමුතුන් ඇතම් වෙලාවට සෑහෙන දුර බැහැර ඉඳන් ආපු පිරිසක් වෙන්න පුළුවන්. දැන් මෙච්චර දුරක් ගෙවාගෙන ඇවිල්ලා ඉතින් අපි කියවහම මේ වම් පාදයේ තියෙනකොට වම් පාදයේ ස්පර්ශයට හිත තියන්න, දකුණු පාදය පොළවේ වදිනකොට ඒ දකුණු පාදයට හිත තියන්න. ඉතින් කියවහම දැන් හිතාගන්න බෑ මේකත් භාවනාවක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මොකද අපි හිතුනේ තව අපි හිතාගෙන ආවේ සෑහෙන්න සංකීර්ණ හිතා ගන්න තරම් ගැඹුරු ලකෝ සමීකරණයක් අස්සේ තියෙන භාවනාවක් කරන්න වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානයේ ආරම්භයේ පෙන්වන්නේ ඉතාම සරල මට්ටමක්. ඉතින් අපි අර ඉගෙන කියාගත්ත දේවල්, අපේ ඔළුවේ හිර කරගත්ත දේවල්, අපේ ඔළුවේ දාගත්ත දේවල් මේ සරල භාවයට අභියෝග කරනවා. මේ විදිහට අපි මේ පුංචි දරුවෙක් කරනවා වගේ, මේ පුංචි දරුවෙකුත් අර අම්මා කෙනෙක්ගේ අත අල්ලගෙන සක්මන් කරනවා වගේ මේ කටයුත්ත කරද්දී අපිත් මේ වැඩිහිටියෝ වෙලා වයස මොහුකුරා ගිහිලා හිසනිකට පැහිලා මේක කරද්දී ඔන්න අපේ හිතට නිකන් ලැජ්ජාවක් උනත් ඇති වෙන්න පුළුවන්. ඇයි මම මේ මෙච්චර දුර ඇවිල්ලා මේ තරම් සරල දෙයක් කරන්නේ? ඇයිවත් මේ තරම් සරල දෙයක් කරන්න කියලා මට අවවාද කරන්නේ? ඇයි මාව මේ විදිහට මෙහෙවන්නේ? කවුරුවත් මට මේ විදිහට මෙහෙව්වේ නැහැ නේද? මම මේ ගෙදරදී මගේ මුණුබුරන් ලං කරගෙන දරුවන් ලං කරගෙන මම මේ අවවාද දීපු ගුරු තනතුරේ හිටිය කෙනෙක් නේද කියලා ඔන්න අපි ගැන ලොකු ආත්මාභිමානයක් ඇති කළා මේ දෙන අවවාදයට. තම මේ දීලා තියෙන උපදේශයට අපි අපේ හිතේ නොරුස්නා ගතියක් ඒක පිළි නොගන්නා ගතියක් හිතේ ඇති වෙන්න පුළුවන්. එතකොට මේ දීපු අවවාදයට ඒ අවවාද දීපු පුජ්‍යලයා ගැන අපේ හිතේ නොරුස්නා ගතිය හට අරගෙන බැරි වෙලාවත් අපි ඕක ඉඳගෙන ඉන්නකොට ඕක නැවත නැවත හිතලා දන්නේම නැතුව ඕක වර්ධනය වෙලා ගියොත් හිත ද්වේෂ බරිත වෙන්න පුළුවන්. දන්නේම නැතුව අපිට මේ වැඩසටහන එපා වෙන්න පුළුවන්. දන්නේම නැතුව අපිට මේ අපි ඉන්න මහානකම නැත්නම් අපේ මේ යෝගී ජීවිතය අමතක වෙන්න පුළුවන්. අපිට යෝගී ජීවිතේ එපා වෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි බුදුරජාන් වහන්සේ මේ කරුණ කාරණාවන් දැකලා කියනවා අපි පුලුවන් තරම් නිහතමානීව අපි අතීතයේදී මොන මොන මට්ටම් මොන මොන මතාන්තර අපි තුල තිබුණත් අපිට පුළුවන් මේ බුදුරජාන් වහන්සේ ඉදිරියේ හික්මෙන්න, මේ ධර්මයේ ඉදිරියේ හික්මෙන්න, සංඝයා ඉදිරියේ හික්මෙන්න අපිට පුළුවන් නම් නිහතමානී වෙන්න පුළුවන් නම් ඔන්න අපිට මේ ධර්මයෙන් වැඩක් ගන්න අවකාශය තියෙනවා. නිසා දැන් මේ භාවනා වැඩසටහනකෙත් භාවනා වැඩසටහනකදීත් ඒත් මේ දේශය පහළ වෙන්න අවස්ථා එමටයි. මොකද අපි බලාපොරොත්තු වෙන දේවල් නෙමෙයි ඇතැම් වෙලාවට සිද්ධ වෙන්නේ. ඇතැම් වෙලාවට අපිට අවවාද දීපු කෙනාම සමහරවිට ඒ අවවාදේ පිළිထන් නැති වුණාමත් ඔන්න අපිට කේන්ති යනවා. එයා මට මෙහෙම කිව්වා. ඇයි එයා එහෙම කරන්නේ නැත්තේ? එයා මට මෙහෙම කිව්වා. ඇයි අරයා එහෙම කරන්නේ නැත්තේ? කියලා ඔන්න දේශයක් හටගන්නවා. නමුත් මෙතෙන්දී අපි තේරුම් ගත්තනම් මේ මම ආවේ මේ වැඩසටහනට නැත්තම් මම මහනුනේ මේ අනුන්ව නිවැරදි කරන්නම නෙමෙයි මම නිවැරදි වෙන්න. මම කොහොමද මේ තරම් මේ නිවාඩුවක් දාලා ඇවිල්ලා මගේ හිත සකස් කරගන්නේ? ඒ සඳහායි මම මූලිකත්වය දෙන්න ඕනේ කියලා අපි හිතාගත්තනම් අපි ඒ කාරණාව තේරුම් ගත්තනම් වුණ අපිට පුළුවන් මේ ද්වේෂයෙන් බැහැර වෙලා කටයුතු කරන්න. ඒ නිසා අර වතුරට බැහැපු මිනිස්සෙක් රැල්ලකට අහු වෙලා විනාශ වෙනවා වගේ අපි මේ මහාන කමින් පිරෙහෙන්නේ නැතුව නැත්තම් මේ යෝගී ජීවිතයෙන් පිරෙහෙන්නේ නැතුව අපි මේ පටන් ගත්ත වැඩේ නිහතමානීව කරන්න අපි උත්සාහවත් විය යුතුයි. ඒ වගේමයි බුදුරජාන් වහන්සේ තවත් සූත්‍රවලදී පෙන්නලා තියෙනවා. විශේෂයෙන් ඔය මජ්ක්‍ධිම නිකායේ 20 විතක්ක සූත්‍රයේදී කියනවා දැන් මේ අපි ද්වේෂ සහගතව හිතන්න ගත්තහම මේ හිතේ ස්වභාවයක් තියෙනවා ද්වේෂෙ පැත්තටමයි අදින්නේ. හරියට නිකන් උදාහරණයක් කියනවනම් අපි තුමු දැන් ඔය වර්තමානයේ රූපවාහිනියවල විවිධාකාර නාලිකා තියෙනවා. ඇතැම් නාලිකාවල ඔන්න බණම යනවා. තවත් නාලිකාවක ඔන්න මේ ක්‍රීඩා තරඟ පෙන්වනවා. තවත් නාලිකාවල ඔන්න සින්දුම තියෙනවා. ඉතින් අපි හිතමු සින්දු මහාන නාලිකාවක් නම් දැම්මේ ඉතින් සින්දු විතරමයි පේන්නේ. සින්දු විතරමයි ඇහෙන්නේ. අපි ක්‍රීඩා නාලිකාවට නම් දැම්මේ ඉතින් එක ක්‍රීඩාවක් කරනකොට තව ක්‍රීඩාවක්. තව ක්‍රීඩාවක් කරනකොට තවත් ක්‍රීඩාවක්. ඉතින් ක්‍රීඩාමයි බලන්න හම්බෙන්නේ. ඒ වගේම සබහායක් වින්නත් මේ අපේ හිතෙත් තියෙනවා. අපි බැරි වෙලාවත් ද්වේෂ පැත්තර නම් හිත දැම්මේ මොකක් හෝ අරමුණක් අරගෙන අපි ද්වේෂයක් හිතේ හටගත්තනම් කෝපයක් හිතේ හටගත්තනම් දන්නේම නැහැ මායා කෝප අරමුණු ටික ඔක්කොම ලං කරලා දෙනවා. ඉතින් අපි පිච්චි දන්නේම නැතුව න කෝපේම දැවෙන්න ගන්නවා. මොකද මේ හිතේ ස්වභාවය ඒකයි. බුදුරජාන් වහන්සේ කියනවා ව්‍යාපාද විතක්කංචේ භික්කවේ බිකු බහුල මනුවිතක්කේති අනුවිචාරේති පහාසි අභ්‍යාපාද විතක්කං. ව්‍යාපාද විතක්කං බහුල මකාසි. තස්සතං ව්‍යාපාද විතක්කාය චිත්තං නමති. ඒතර මේ විදිහට මේ බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ව්‍යාපාදයක් ගැන නැත්නම් දේශයක් ගැන තරහවක් ගැන හිත පටන් ගත්තාම ඒකේ පොඩි මුලෙන් තියෙන පුංචි පටන් ගැනීමක් පමණයි. නමුත් දන්නේම නැතුව අපේ හිතේ තිබුණා නම් යම්කිසි මෛත්‍රී සහගත ස්වභාවයක් ඒක ඔන්න විනාශ වෙලා යනවා. ඒක අයින් වෙලා යනවා දන්නේම නැතුව. ව්‍යාපාද සිතුවිලිම එන්න පටන් ගන්නවා. ඒ පැත්තටම හිත නැමෙනවා. හිතලා බලන්න අපි සාමාන්‍යයෙන් ඉතින් සාමාන්‍ය සංසිඳිච්ච මනසක් තිබිච්ච කෙනෙක් මොකක්කෝ හේතුවකට කෙනෙක් ගැන තවත් කෙනෙක් ගැන විද්ධ වෙච්ච දෙයක් ගැන මොකක් හරි අහිතක් හිතන්න පටන් ගත්තාම හිතේ ද්වේෂයක් හටගත්තාම කෝපයක් හටගත්තාම ඒක සනාත වෙන විදිහටමයි අපේ හිත ක්‍රියාත්මක වෙන්නේ. ඒක උසිගන්නන විදිහටමයි අපේ හිත ක්‍රියාත්මක වෙන්නේ. ඒකට පොහොර දාන විදිහටමයි අපේ හිත ක්‍රියාත්මක වෙන්නේ. ඒ පැත්තටමයි අපේ හිත නැමෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ බඳු ස්වභාවයක් අපේ මේ සිත් සතන් වල තියෙනවා. මේ අනතුරු අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා අපිට පුළුවන් නම් මේ ද්වේෂයක් හටගත්තාම මුල් පුරුක්වලදීම මේක නවත්ත ගන්න. අන්න ඒ තරමට අපේ හිත රැකිනවා. ඒ තරමට මේ ද්වේෂයෙන් අපිට වෙන්න පුළුවන් හානිය වළකිනවා. නමුත් අපි දන්නේම නැතුව ද්වේෂයටම ඉඩ දීලා තව තව ද්වේෂය පෝෂණය කරනවා නම්, තව තව ඒකට පෝර දානවා නම්, තව තව කරුණු අරගෙන 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 මේක පෝෂණය කරනවා නම්, දන්නේම නැහැ අපි දැවෙන්න පටන් ගන්නවා. අපි පරුස වචන පිට කරනවා. බොහොම රළු විදිහට අපි කතා කරනවා. සමහර ලාවට රණ්ඩු සරවල් වලටත් යනවා. මිනිමරුම් වලටත් යනවා. ඒ නිසා මේ ද්වේෂයේ තියෙන මේ ආදීනවේ අපි තේරුම් ගන්න අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් හරි අමාරුයි අපේ මේ හිත හදා ගන්න. ද්වේෂය කියන්නේ බොහොම බැසගත් ක්ලේශයක්. ඒ වගේමයි හරි ලස්සන උපමා කීපයක් බුදුහාඳුරෝ කියලා තියෙනවා මේ දේශ සහගත චරිතයට. ඒකත් ඉතාම වටිනවා මතක තියාගන්න. මොකද මේ දීලා තියෙන උපමා හරිම විචිත්‍රයි. දැන් මේ පිංගුතුන්ට හිතෙන්න පුළුවන් දැන් තමන්ගේ හිතමු මේ සුව වේගන යන තුවාලයක් තියෙනවා. බුදුහාඳුරන් කියන්නේ වනයක් කියලා. දැන් මේ සුව වේගන යන වනයක් තියෙනවා. අපි හිතමු දැන් කබොල්ලක් බැඳලා දැන් ටිකක් සුව වේගන යනවා. දැන් මොකක්කෝ හේතුවක් නිසා කවුරු හරි එක කෝට් එකකින් අයින්නවා නැත්නම් අපි දන්නේම නැතුව තුවාලේ ගිහිල්ලා කොහේ හරි හැප්පෙනවා. හැප්පුණාම මොකද වෙන්නේ? ආයෙත් ඔන්න ලේ ගලනවා, සරව ගලනවා, රිදෙනවා. ඊටාම වේදනාකාරී. අර තුවාලේ පෑරිලා. බුධාඳුරෝ කියනවා මේ පුංචි දෙයටත් කෝප වෙන තැනත්තා අන්න අර වගේ මේ පරණ වණයක් වගේ කියනවා. හිතලා බලන්න අපේ හිත් නැතම් වෙලාවට අනිත් කෙනෙක් කියන්නේ එක වචනයයි දෙකයි. හැබැයි අපි වචන පිට කරන්න ගන්නවා වෙලක්. දන්නෙම නැතුව අපි කියාගෙන 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 යනවා. එතකොට අර හරියට අර සුව වේගන ආපු තුවාලේ ඔන්න ආයි පෑරුණා වගේ. අපේ හිතෙන් අන්න නැවතත් ලේ ගලන්න පටන් ගන්නවා. අපි වචන පිට කරන්න පටන් ගන්නවා. සරව ගලන්න පටන් ගන්නවා. ඒ නිසා අපි ද්වේෂ වෙන නැත්තම් අපි වචන කතා කරනකොට අනිත් කෙනෙකුට එරෙහිව අපි කතා කරනකොට අපිට මතක් කරගන්න පුළුවන් නම් මේ උපමාව. ඒ කියන්නේ මමත් දැන් අර පරණ වනයක් වගේ නේද කියලා මට මතක් කරගන්න පුළුවන් නම් අන්න අපිට බුදුහාඳුරෝ ඒ දීපු උපමාවේ මාර්ගයෙන් හෝ අපිට මේ ද්වේෂය වළක්ව ගන්න පුළුවන්. හැබැයි ඊටත් වඩා ඊටාම දැකුම් කළු උපමාවක් තවත් දීලා තියෙනවා. දැන් මේ පිංගුතුන් දැකලා ඇති ඔය සමහර අසූචි ගොඩවල් තියෙනවා, ගොම ගොඩවල් තියෙනවා, ටිකක් වේලිලා වගේ. දැන් ඒ හින්දා ඒ තරම් ගඩක් එන්නේ නැහැ. ඉතින් යන්නත් පුළුවන්, උඩින් පැනලා යන්නත් පුළුවන්. මේ යම්ස කෙනෙක් ඔන්න නැවතත් ඔන්න කෝටු කෑල්ලකින් හරි මොකක් හරි දෙයකින් ඕක පාරන්න ගත්තොත්, ඕක අවසන්න ගත්තොත් ඔන්න පලාත ඉන්න බෑ. ගන්ධස්සාරේ ගහන්න ගන්නවා. හරිම අමාරුයි. මොකද අර ආයිත් පෑරුවා. බුධාඳුර කියනවා පින්වත්නි මෙන්න මේ වගේ තමයි අර පුංචි දෙයකිනුත් සෑහෙන්න කෝප ගන්නා, ද්වේෂ සහගත වෙන, වෛර සහගත වෙන තැනැත්තා. හිතා ගන්න පුළුවන්. එතකොට ඒ තැනැත්තා අර පුංචි දෙයක් මේ අනිත් කෙනා කළේ හැබැයි ලොකු වෛරයක් බැඳ ගන්නවා, ලොකු ද්වේෂයක් හිතේ හට ගන්නවා, පරුෂ වචනෙන් බනින්න පටන් ගන්නවා, එකට එක කියන්න පටන් ගන්නවා. එතකොට අනිත් පැත්තට ගඳ ගහන්න පටන් ගන්නවා. තමන්ගේ ගෙදර විතරක් නෙමෙයි අනිත් ගෙවල් වලටත් ගඳ පැතිරෙනවා. ඉතින් අපි හිතලා බලන්න. ඉතින් මේ බඳු චරිතයක් නම් අපිට තියෙන්නේ අපි නිවැරදි වීම අත්‍යවශ්‍යයි. මොකද බුදුහාඳුරෝ මේවා දැකලා අපිට මේ සිත් කාවදින විදිහට කියලා දීලා තියෙනවා. මේ උපමා හරිම රසවත්. ඒ වගේම අපිට ඇතැම් ලොකු බණපදයකට වඩා මේ උපමාව මතක තියාගන්න පුළුවන් නම් අපි මේ වගේ අර පරණ වණයක් වුණාම, අපි මේ වගේ අර පරණ අසූචි ගොඩක් වුණාම අපිට අපි හරහා කොයි තරම්නම් පරිසරයට හානියක් සිද්ධ වෙනවද, අනිත් මිනිසුන්ගේ සිත් දූෂණය වෙනවද, අනිත් අයගේ හිත රිදෙනවද කියලා හිතලා බලන්න වටිනවා. ඊළඟට උදාහරණෝ මේකේ තවත් තැන් රාශියකදී පෙනෙනවා. දැන් අපි පින්වත් මේ භාවනාවක් කරද්දී කරන්නේ ඊටාම සියුම් වැඩක්. මේ මනසක් දියුණු කරන්න හදන්නේ. අපි මේ සක්මනකට ගිහිල්ලා පීවරෙන් පීවර අපි යනකොට මේ පීවරක් පාසා සතියේ අල්පමාත්‍ර ස්වභාවයක් ඔන්න වර්ධනය වෙනවා. සුළු වශයෙන් වර්ධනය වෙනවා. ඊළඟට ආයිත් ආපස්සට එනකොට ඔන්න සතිය මේ පීවරක් පීවරක් ගානේ වර්ධනය වෙනවා. අපි හිතමු මෙහෙම ආවට පස්සේ ඔන්න අපේ හිතේ ද්වේෂයක් හටගත්තා නම්, අපි සෑහෙන වෙලාවක් ද්වේෂෙන් දැවිදවි හිටියා නම්, අපි අර දියුණු කරගත්ත ඒ ಗುಣධර්මය දන්නේම නැතුව අපිව හැරලා යනවා. දිස්සලා යනවා. හානි වෙලා යනවා ඒ ಗುಣධර්මයට. ඒ වගේම අපි හිතමු යම්කිසි කෙනෙක් සමාධියක් වර්ධනය කරනවා. එයාට ඔන්න අපි හිතමු සෑහෙන ගැඹුරු සමාධියක් තියෙනවා. ගැඹුරු සමාධියේ ඉන්නකොට අපි හිතමු යම්කිසි කෙනෙකුට ද්වේෂ සිතුවිල්ලක් එනවා. දන්නේම නැතුව ඒ සමාධිය සම්පූර්ණයෙන් පිරිහිලා යනවා. අපි හිතමු කෙනෙක් යම්කිසි විපස්සනාවක් වඩනවා. විපස්සනාවක් වඩන කෙනෙකුට උනත් ඇතැම් වෙලාවට ඔන්න සතිය පිරිහිලා, ප්‍රඥාව පිරිහිලා, විබඳු ද්වේෂයක් පහළ වෙලා ඒකට දාස භාවයකටපත් වුනොත්, ඒකට ලක් වුනොත් නැත්නම් ඒකේ ආදීනව තේරුම් ගන්න නැතුව ඒකට හිත ඉඩ දුන්නොත්, දන්නේම නැතුව අපි ඒ දියුණු කරපු ගුණධර්මයේ අපෙන් හානි වෙලා යනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා අත්ත ව්‍යාබාධායපි සංවත්තති. දැන් මේ අපි ද්වේෂයක් හරහා අපිට වෙන හානිය මේ තමන්ට වෙනවා. නැත්නම් වෙනත් වචන වලින් කියනවා නම් මේ තමන්ටම හානි වෙන්නේ. අපේ හිතේ ව්‍යාපාදේ හටගන්නේ, අපේ හිතේ ද්වේෂය හටගන්නේ අනිත් කෙනාට වඩා අපිටමයි හානි වෙන්නේ. අපි හිතමු යම් කෙනෙක් වචනයක් කියලා ඒ තැනත්තා ගියා. නමුත් අපි මේක නැවත නැවත හිතන වාරයක් පාසා අපේ හිත පෑරෙනවා. වාරයක් පාසා හරියට නිකන් අපි පීයකින් අපිටම දමලා එනගත්තා වගේ. ඒ තරමට අපිටමයි හානි වෙන්නේ. තමන් කෙරෙහිම මේ විදිහට හානි කරගන්නා ස්වභාවයක් මේ දේශයේ තියෙනවා. ඒ වගේමයි පරව්‍යාදායපි සංවත්තති. අපි බැරි වෙලාවත් මේ ද්වේෂයට නතු වෙලා, ද්වේෂයට දාස වෙලා, ද්වේෂයට වහල් වෙලා අපි කටයුතු කළොත්, අපි නරක වචන කියන්න ගත්තොත්, පරිශ වචන කියන්න ගත්තොත්, ඒ වගේමයි අපි දඬුමුගුරු අතර ගත්තොත් ඔන්න අනිත් පැයටත් හානි වෙනවා. ඒ වගේමයි විඝාතපක්ඛිකෝ. දැන් මේ ද්වේෂයක් හිතේ තියෙනවා කියන එක, හිතේ යම්සි වෙලාවක පවතිනවා කියන එක, ඒ එතනින් කිසිම සහනයක් නැහැ මේ හිතට. හිතේ තියෙන ලොකු ග්‍රහණයක්, හිතේ තියෙන ලොකු දැවීමක්, දැවිල්ලක්. අර අපි හදාගෙන තිබුණා නම් යම් සංසිඳීමක්, ශාන්ත භාවයක්, මේ පරිසරයකට මුසු වෙලා අපි හදාගත්ත ඒ යම් කිසි සංසිඳීමක් තිබුණා නම් ඒ සියල්ල අන්න අර ද්වේෂය විසින් පැහැර ගන්නවා. ද්වේෂය විසින් විනාශ කළා දානවා. ඒ නිසා මේ ද්වේෂය තියෙනවා අන්නේ වගේ අපිටම හානි කරන ස්වභාවයකුත්, අපේම හිතට හිත සෑහෙන්න පෙළන ස්වභාවයකුත්. තවත් පැත්තකින් තියෙනවා පඤ්ඤා නිරෝධිකෝ. අන්න අපි හදාගෙන තිබුණා නම් යම් කිසි ප්‍රඥාවක්, ඒ ප්‍රඥාවට සෑහෙන්න අකුල් හෙලනවා. ප්‍රඥාව දුරු කරන්න නැත්නම් ප්‍රඥාව දුර්වල කරන්න මේ ද්වේෂය හේතු වෙනවා. අනිබ්බාන සංවත්තනිකෝ. අපි බලාපොරොත්තු වෙන නිවීමක් නම්, අපි බලාපොරොත්තු වෙන්නේ සිසිල් සංසිඳීමක් නම්, සිසිල් වීමක් නම්, ඊට හාත්පසින් වෙනස් මේ ද්වේෂය. ද්වේෂයෙන් කරන්නේ හිත දවන එක. අපි තුමු යම් වෙලාවක අපිට නිදා ගන්න ගියාම හිතේ ද්වේෂයක් පහළ වුණා නම් නිින්ද යන්නේත් නැහැ. මොකද අපි හිත නිින්දට වැටෙන්නම් හිතේ අවශ්‍ය යම් කිසි යම් පමණක සංසිඳීමක්. නමුත් නිින්ද යන්නේත් නැහැ. මොකද හිත ද්වේෂයෙන් දැවෙනවා. ඉතින් මේ බඳු ස්වභාවයන් අපි හැමෝගෙම අත්දැකීම් වල ඇති. ඉතින් අපිම හිතලා බලන්න වටිනවා. එතන මේ බුදුරජාන් වහන්සේ මේ කියන ද්වේෂයක් හරහා ඇති වෙන මේ ආදීනව හිතලා බලන්න වටිනවා. ඒ වගේමයි විශේෂයෙන්ම මේ භික්ෂුන් වහන්සේලා ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා යම්කිසි ආකාරයකින් මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැන යම්කිසි විදිහක ද්වේෂයක් හට අරගෙන, එහෙම නැත්නම් ආඝාතයක් හට අරගෙන, වෛරයක් හට අරගෙන පරුෂ වචනෙන් බයිනවා නම්, එහෙම නැත්නම් බොහොම රළු විදිහට කතා කරනවා නම්, ඉබඳු තැනැත්තෙක් නැත්නම් ආරෝපවාදයක යෙදෙනවා නම්, ඉබඳු තැනැත්තෙක්ට වෙන්න පුළුවන් හානි බුදුහාමුදුරුවෝ පහක් පෙන්ලා තියෙනවා. මේක අංගුත්තර නිකායේ පංචක නිපාතේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ආදීනව පහක්, එතනත්තට අර යම්සි මේ මහාන කමින් ලබන්න බලාපොරොත්තු වෙනා නම් යම්සි මාර්ගඵල ආදී ඒ අවබෝධයක් ඒව අහිමි වෙලා යනවා. එහෙමත් නැත්නම් මේ පරාජිකා මට්ටමේ බොහොම බරපතල විදිහේ තමන්ගේ සීලයට හානි වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඊට වඩා බර ඊට ටිකක් අඩු ඒත් ඇතුළතම ආපත්‍යයකටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ සීලය පිරිහෙනවා. තවත් පැත්තකින් තියෙනවා විවිධාකාර රෝගාබාධ හටගන්න මේ තමන්ගේ හිතේ පහළ වෙච්ච ද්වේෂේ. ඒ තම අනිකුත් සබ්‍රහ්මචාරීන් වහන්සේලාට වෙන්න පුළුවන්, වෙනත් සත්පුරුෂයෙකුට වෙන්න පුළුවන්. අර තමන් කරපු ඒ අක්‍රෝෂය නැත්නම් තමන් කරපු බැනවැදීම නිසා අන්න ඒකේ විපාකයක් වශයෙන් විවිධාකාර රෝගාබාධ වලට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේමයි කියනවා සිහි මුලා වෙලා මිය යන්න පුළුවන්. ඒ වගේමයි මිය ගිහිල්ලා අපාගත වෙන්නත් පුළුවන්. එතකොට මේ වගේ ආදීනව බුදුරජාණන් වහන්සේ සෑහෙන ගැඹුරින් මේ ද්වේෂය සම්බන්ධයෙන් පෙන්නලා තියෙනවා. නිසා අපි භවනා කරන පිරිසක් වශයෙන් අපි කොහොමද හැසිරිය යුත්තේ? අපි කොහොමද මේ භවනා වැඩසටහනට සහභාගි වෙද්දී අපේ හිතේ හටගන්නා ද්වේෂය දුරු කරගන්නේ? අපි කොහොමද අපිට ඉදිරිපත් වෙලා තියෙන මේ නීති රීති පද්ධති අනුගත වෙන්නේ? ඉතින් මේ බඳු කාරණාවන් සම්බන්ධයෙන් අපේ මේ හිත රැක ගැනීම සම්බන්ධයෙන් හිතන්න වටිනවා. ඒ නිසා හරි ලස්සන උපමාවකින් ධම්මපදයේ බුදුහාඳුරුව පෙන්නනවා. දැන් මේ අපි දන්නවා සාමාන්‍යයෙන් ඔය ලෝහ භාණ්ඩ තියෙනවා. ලෝහ භාණ්ඩයට අපි ඇඟිල්ලකින් තට්ටු කරාම, එහෙම නැත්නම් මේ පුංචි ඇණයකින් තට්ටු කරාම ඒකෙන් නැවතත් රව පිළිරව දෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ වගේ කියනවා මේ දේශ බරිත චරිතයත් ඒකේ තියෙනවා අර නැවත කතා කරන ගතියක්, වචන පිට කරන ගතියක්, කෑ ගහන ගතියක්, පුංචි දෙයක් වුණත් ලොකුවට ආපහු කතා කරන ගතියක්, පලි ගන්න ගතියක් ඉබඳු චරිතවල තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මේ ඉරිතැලිච්ච, කැඩිච්ච ලෝහ භාණ්ඩයක් ගත්තාම ඒකට කෙනෙක් ගැහුවත් වෙන දෙකින් තට්ටු කළත් ඒකෙන් එන්නේ බොල්හඬක් මිසක් ඒක නැවත නැවත රැවපිලි රැව දෙන ගතියක් නැහැ. ඒක එතනින්ම අවසන් වෙනවා. අන්න ඒ වගේ වෙන්න කියනවා අපිටත්. ඒ කියන්නේ යම්ස කෙනෙක් මේ අනිත් කෙනාගෙන් වෙච්ච අවැඩ එහෙම නැත්නම් අනිත් කෙනෙක්ගෙන් වෙච්ච ඒ වචනේ පිටකිරීම Tamanට වෙච්ච හානිය එයාට එකට එක කරන්න යන්නේ නැතුව අපිට එතනම නවත්ත ගන්න පුළුවන් නම් අර බිඳිච්ච ලෝහ භාණ්ඩයක් වගේ අපිට වෙන්න පුළුවන් නම් බුධාඳුරෝ කියනවා ඉබඳු තැනත්තා නිවනටපත් වූවෙක් කියලා. සචේ නේරේසි අත්තානං කංසෝ උපහතෝ යතා ඒස පත්තෝතිනි පත්තෝසි නිබ්බානං සාරම්භෝ තේන විජ්ජති. අනේ ඉබඳු තැනත්තා හරිරණියන් නිවන් දැකපු කෙනෙක්. එයාගේ අතින් එකට එක කරන ස්වභාවයක් නැහැ. පලිගන්න ස්වභාවයක් නැහැ. ඉතින් ඒ නිසා පින්වත්නි අපි මේ ද්වේෂය සම්බන්ධයෙන් එක පැත්තකින් අපේ හිතේ හටගන්නා මේ ද්වේෂයේ තියෙන හානිකර පැත්ත සම්බන්ධයෙන් අපි දැනුවත් වෙන්න මේ ද්වේෂයේ මුලදිම අයින් කරගන්න අපි උත්සාහවත් විය යුතුයි. අපි ද්වේෂයට ඉඩ දුන්නොත් දන්නේම නැතුව ව්‍යාපාද විතර්කයකට අපි හිත විවෘත කළොත් අපි දන්නේම නැතුව ඒ ව්‍යාපාද විතර්කයේ විසින් අපිව මැඩපවත් කරනවා. අපි පටන් ගන්න ඊටම සුළු මට්ටමකින් නමුත් අපි ඒකෙම හිතායන ගිහිල්ලා හරියට අර රූපහිනී නාලිකාවකට දැම්ම වගේ ඒ જાතියෙම ඒ වමේ අපිට හම් වෙන්නේ. දන්නේම නැතුව අපි ඒවම හිතලා අපිම දැවිලා අපිම විනාශ වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ හානිකර ස්වභාවය තේරුම් අරගෙන ද්වේෂයෙන් වෙන්න ද්වේෂය හරහා අපිට වෙන්න පුළුවන් හානිය තේරුම් අරගෙන අනිත් ඇට නෙමෙයි අපි ද්වේෂ කරන්න ගිහිල්ලා හානිය බරපතලව වෙන්නේ අපිටමයි. හරියට නිකන් අඟුරු ටිකක් ගිනි අඟුරු ටිකක් අරගෙන අපි වෙන කෙනෙකුට ගහනකොට අපේ අතම මුලින් දැවිලා තියෙන්නේ. අන්න ඒ වගේමයි මේ ද්වේෂ චරිතය දේශ කරද්දී අපිමයි දැවිලා තියෙන්නේ. ඒ නිසා අපිත් නිහතමානීව පුළුවන් තරම් උත්සාහවත් වෙමු අපි තුල තියෙන මේ අඩුපාඩුකම අයින් කරගන්න. අපි තුල තියෙන මේ දුර්වලතාවය තේරුම් ගන්න. මේ දුර්වලතාවය අපි තේරුම් ගන්නවා නම් මේ තේරුම් අරගෙන අපි එය නැති කර ගැනීම සඳහා උත්සාහවත් වෙනවා නම් අන්න ඒ සඳහා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ විවෘත වෙනවා. වරද හැටියට තේරුම් අරගෙන නිහතමානී වෙලා අපිට පුළුවන් නම් ඉදිරියේදී ආයති සංවරයේ පිහිටන්න. ඉදිරියේදී නැවතත් මගේ අතින් එබඳු එකට එක කියා ගැනීමක් වෙන්නේ නැති විදිහට අනිත් අය ගැන ද්වේෂසිතක් ඇති කරගන්න නැති විදිහට අනිත් අය ගැන වෛරහිතක් ඇති කරගන්න නැති විදිහට මම හික්මෙනවා කියලා මගේ හිතේ එක්තරාන්දමින් අදිෂ්ඨානයක් මට ඇති කරගන්න පුළුවන් නම් එසහා මම අවංක උත්සාහවත් වෙනවා නම් ඔන්න අපිට මේ භාවනාවක් හිතේ වර්ධනය කරගන්න ආධ්‍යාත්මික ගුණයක් වඩා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් එබඳු අවස්ථාවක් සම්බන්ධයෙන් එබඳු ආධ්‍යාත්මික ගුණයක් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් අද දින ධර්මදේශනාව අප සියලු දෙනාටම 100 උදව් වේවා. මේ ධර්මදේශනාවෙන් අපේ හිතේ පහළ වෙන ද්වේෂය දුරු කර ගැනීම සඳහා යම්කිසි පිටිවහලක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දින ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.